ඒක පොතේ තියෙනවා කියලා කියන්න එපා හැමදාම. පොතේ තියෙන එක පොතේ තියෙයි. අපිට මොකද්ද ඇති වැඩි? එහෙම කියන්නේ. ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අහන්න. අර පොතේ මෙහෙම තියෙනවා. ඉතින් අපිට මොකද පොතේ මොනවද තිබුණා? නේද? ඇතේ මොකද? කියෝලා නැති තරමට හොඳයි ඒක ඔළුවේ නැහැ. ඔළුවට දාගත්ත තරමට තව ගොඩක් තියෙනවා අස්කරන්. එහෙම නෙමෙයි මොකක් හරි මෙන්න මේක මට තේරෙන්නේ නැහැ මේ මොකද්ද කියලා එහෙම අහන්න ප්‍රශ්නේ. තේ ඕවා පොතේ තියෙයි ඔළුවේ තියෙයි ඔයාට වැඩක් නැහැ ඕවා. නේද? ප්‍රශ්න ගොඩක් නම් ඔළුවේ තියාගෙන ඉන්න. මොකද්ද කියලාවත් දන්නේ නැහැ. අර පොතේ මෙහෙම තිබුණා. මොකද්ද ඕකෙන් ඇති වෙඩි නිවනට කිසිම සම්බන්ධයක් නැහැ. නිවන කියන්නේ මේ මොහොතේ මොනවා හරි තමන්ට ගැටලුවක් තියෙනවා නම් ඒක අහන්න. මෙන්න මෙහෙම මේක පේනවා. මේක මේ ධර්මයට මේක ගැළපෙන්නේ. එහෙම අහන්න. පොත්වල තියෙන ඒවා ඉතින් අපි පොත් ලියන්නේ. ඒක හරි වුණත් වැරදි වුණත් නේද? අපි මේ මොහොතේ අපේ තියෙන දැක්ම පිරිසිදු කරන්නයි අපි මොනවා හරි හිත දිනු කරනවා කියන්නේ. ආයෙ එහෙම අහන්න එපා. අර පොතේ මෙහෙම තියෙනවා, මේ පොතේ මෙහෙම කියලා. මෙන්න මේ කරුණ කියලා අහන්න. පොතෙන් අහන්න පුළුවන්. මේ අනිත්‍යයි කියලා මෙහෙම කියන මොකද්ද? නැත්තම් දුකයි කියලා කියනවා චතුරාර්ය සත්‍යෙ. ඒ අනිත්‍යය ගැන හොයන්න එපා කිව්වා නේද මම? පටන් ගන්නකොට. අනිත්‍යය ගැන හොයලා තමන්ට නිවන් දකින්න හම් වෙන්නේ නැහැ. තමන්ට තියෙන ප්‍රශ්න. ඈ? ඔක්කොම නිවන් දකින්න ඔයා කොහොමද ඔක්කොම නිවන් දක්වන්නේ? බුදුහාමුදුරන්ටත් බැරි වුණේ. බුදුහාමුදුරන්ට පුළුවන් වුණාද ඔක්කොම නිවන් දක්වන්න? නෑ, මම නිවන් දක්වන්නේ නෑ. මම මගේ වැඩේ කරගන්නවා මිසක් ඕගොල්ලෝ නිවන් දැක්කත් එකයි නැදත් එකයි මට. තමන් ගැන හොයන්න. ඈ? අනුන් ගැන හොයලා ඔය වැඩේ හරියන්නේ නැහැ. තමන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. අන්තයට ප්‍රශ්න තියෙන හින්දා මේක. දැන් එනකොට පාරේ කාර් එකක් හැපිලා තියෙනවා ඇක්සිඩන්ට් එක. හ්ම්? දැක්කා කියලා හිතන්. අද එනකොට. දැන් මොකද වෙන්නේ? දැන් මැසෙන්ට ඇවිල්ලා කියනවා මම එනකොට එතන අලුත් ලස්සන කාර් එකක් හැපිලා තිබුණා. නෝවිලාද නේද? කියනවා නේද? දැන් ඕක කියනකොට මොකද්ද වෙන්නේ හිත ඇතුලේ? සිතුවිලි එනවා ඉතින් හිතලා තමයි කතා කරන්නේ. ඕක ගැන හිත හිතා ඉතින් දැන් කට්ටිය එකතු වෙලා ඕක ගැන කතාව. මම එනකොටත් මට ඇහුණා මොනවාද කතා කර කර හිටියේ. බර කතාව. ඔබ කතා කර කර ඉන්නකොට සිහිය තියනවාද? සිහිය නොවන යදෙනවා. හිතට සතුටක්ද දුකක්ද? ඇක්සිඩන්ට් එකක් ගැන කතා කරනකොට හිතට සතුටක්ද තියෙන්නේ දුකක්ද?
දුකක්.
ඈ? පාරේ ඇක්සිඩන්ට් එකක් වෙලා අන්න කවුද හැදිලා එකයි මේකයි අර ලස්සන කාර් එක කුඩු වෙලා මම හරි සතුටෙන්ද කියන්නේ දුකෙන්ද? අපරාධිකය රෝණේ මම. දැන් හිතට සතුටුයිද දුකයි? දැන් ඒ දුක කවුද ඇති කරගත්තේ? තමන්. නැහැ තමන් දුක් විඳ විඳ ඉන්නද කැමති? දුක විඳින්න. ඒ වුණාට හරියටම යෝග ගැන කතා කරන්නේ. ඒක කියන්න අනිත් අයට කියන්න හරියටම. නේද? දැන් තමන් දුක් විඳිනවා විතරනේ අනිත් අයටත් දුක දෙන්න. ඕගොල්ලොත් මේක හිතලා ටිකක් දුක් වෙන්න. දැන් ඒක දැනගත්තේ නැත්නම් අනිත් අයට දුක තියෙනවද? නෑ නේද? ඉතින් තමන් දුක් විඳිනවා විතරක් නෙමෙයි අනිත් අයටත් ගෙනහැලා දෙනවා. ඕ මං විතරක් මොකටද දුක් විඳින්නේ? ඕගොල්ලොත් දුක් විඳින මේක අහගන්න. විස්තරේ කියන.
දැන් ඒක තමයි මෙන්දන කටියක් ගැවසෙලා ඉන්නකොට පාරේ පිටිපස්ස හැරිලා බලනවා, උඹින් බලනවා, කන්නාඩියෙන් බලනවා, මොනවද වෙන්නේ කියලා. දැන් හිතනවා
බලලා නිකන් ඉන්නෙත් නෑ, ළඟ ඉන්න කෙනාට කියන අන්න
අතන මොනවද වුනේ මොනවද වුනේ කියලා. සමහරක්ලට යතුරා නවත්තලා කාර්ය නවත්තලා දොරැල්ලා ගිහිල්ලා අහනවා.
ඔව්. අනිත් ඒවට යන්නත් බෑ.
දැන් මට හිතෙනවා අයියෝ
ඊට වඩා වටිනවා තමන්ගේ හිත දිහා බලා හිටියා නම් ඒ වෙලාව.
හිත දිහා මොනවද හිතන්නේ?
ඔව්.
ඒක දැක්ක කියලා හිතාගෙන ඉන්නවද
නැත්නම්? නෑ නෑ හිත වැඩ කරන හැටි බලන් ඉන්නේ.
ඒක
ගැන හොයන්න තියෙන ඕන කමක් ඇවිල්ලා උනේ. ඒක දැක්ක. තමන්ගේ මං කිව්වේ ඒක ගැන විතරක් නෙමෙයි. තමන්ගේ හිත දිහා බලා ඉන්න එක වටිනවා ඔය දී තියෙනව හොයනකොට.
එතන
දැන් පුළුවන් නම් කරනවා. ඒක එතනින් ඉවරයි. දැන් තරහ හිතේ තියාගත්තා වගේම තමයි අපි වෛරය කිව්වේ. ඕක හිතේ තියාගන්න එක. ඒකත් ලෝකේ යන උදව්වක්. හිතේ තියාගත්තු. ඒ වෙලාවේ කළා ඒක ඉවරයි. ඒක නැති වුණා නැති වුණා ඒකයි පවත්ව ගන්න අවශ්‍ය නැහැ. පවත්ව ගත්තොත් අපේ හිතේ සිහිය නැති වෙනවා.
නේද? කරන්න
පුළුවන් නම් කරනවා එහෙනම් මොනවා කරන්නද? අපි දුක් වෙලා වැඩක්
තියෙනවා.
ડોක්ටර් කෙනෙක් නම් ගිහිල්ලා බෙහෙත් කරන්න. දැන් Taman ડોක්ටර් කෙනෙක් නම් බෙහෙත් කරන්න. අපි ડોක්ටර් කෙනෙක් නෙවෙයි නා අපි ඔතන දුක් වෙලා වැඩක් තියෙනවා. නේද? කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කරනවා. ඒක එපා කියන නෙවෙයි. කාට හරි උදව්වක් කොහොමද? උදව්වක් කරන්න. ඒක එතනින් ඉවර කරා.
උදව්වක්
ගැන හිතලත්
හිතනවත් ප්‍රශ්නයක්
නැහැ. ඒක උල්ගේ තියාගත්තොත් Taman දුක් වෙනවා. නේද? මේ දුක් වෙනේම අඩු කිරීමක් නෙමෙයි කරන්නේ. එතකොට මේ ඔක නෙමෙයි දැන් ප්‍රශ්නේ. ඔය සාමාන්‍ය ලෝක ජීවත් වෙන හැටි නෙමෙයිනේ අපි කතා කරන්නේ. මුලාව ඇති වෙන්නේ කොහොමද? දැන් මුලාව ඇති වෙන්නේ ලෝකෙට අහු වෙනකොට. ලෝකෙට අහු වීම මුලාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ හින්දා තමයි ලෝකෝත්තර දැක්ම ලෝකෙන් මිදෙන එක. එතකොට අර කාර් එකක් ගැන අහපු හින්දා මම ඔබ කිව්වේ මොකද්ද ප්‍රශ්නේ ඇහුවේ මේ කාර් එකක් ගැන මොකද්ද ගන්න හිතේ කලබල එනවා පවුල් වල ප්‍රශ්න එනවා ප්‍රශ්න ආවෙ නැත්නම් තමයි පුදුමයි නේද? ප්‍රශ්න එන එක සාමාන්‍ය දෙයක් නම් ඔකට දුක් වෙන එක මුලාවක් නෙවෙයිද? අතන ඉවරද තියෙන්නේ? සාමාන්‍යයෙන් වෙන දේ වේක වෙනවා නම් අපි මොකටද දුක් වෙන්නේ? කරන්න තියෙන දේක් තියෙනවා නම් කළා. ඒක ඉතින් ඔහොම තමයි කියලා බාර ගන්න. ඕක තමයි ස්වභාවය. අපි බලාපොරොත්තු වෙන දේවල් වෙන්නේ නැහැ. අපි හිතන හිතන විදිහටම හැමදේම වෙනවා නම් කිසිම දුකක් නැහැ. නේද? අපට ඕන ඕන විදිහට හැමදේම වෙනවා නම් දුකක් තියෙයිද? නැහැ. හැබැයි ලෝක ස්වභාවය ඒකද? අපි බලාපොරොත්තු වෙන කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඉඳලා හිටලා මොකක් කරේ? හරි ගියොත් නිසා අපි බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නැහැ. ඔබ තමයි ලෝකේ හැටි. අපි හරි කැමති වයසට යන්න නැතුව ඉන්න. වෙනවද? අපි කැමති ලෙඩ වෙන්න නැතුව ඉන්න. නේද? ඔක නේද බලාපොරොත්තු වෙන්නේ. ලෙඩ වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ නේ. හෙට මට මේ ලෙඩේ හැදෙන්න කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙනවද? හෙට මට කැන්සර් එකක් හැදෙන්න. හැදුණා? හැදෙන්න බැයි. අච්චර කැන්සල් එඩ්ඩු ඉන්නව නෑ. ඒගොල්ලෝ එක්කෙනෙක්වත් හිතුවද මට මේක හැදෙයි කියලා? ඔක දැනගන්න කලින් දවසේ හිතුවද මට පිළිකාවක් තියෙයි කියලා? ඒ වුණාට ඒක තමයි මේ මනුෂ්‍ය ශරීරයේ ස්වභාවය. උ අපිට වුණා හිට වෙනකොට හැදෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙන්නේ නෑ ඒක. අපි බලාපොරොත්තු වෙන්නේ අපට නම් ඒව හැදෙන්නේ නැහැ. ඕවා විතරක් නෙමෙයි, වෙන ලෙඩ හැදෙන්නෙත් නැහැ. ඒවා ඒගොල්ලන්ට විතරයි. දැන් ලෙඩෙක් බලන්න ගියාම ඊයේත් මං ගියා ගෙදරකට. ඉතින් මේ අන්තර කිව්වා ලෙඩෙක් ඉන්නවා බලන්න යනවා කියලා. මේගොල්ලෝ ඒ භාවනා ගැනත් ඉතින් කතා කරනවා. එයා ගියාට පස්සේ මං ටෙක් කපි සාකච්ඡාවක් තිබ්බා මේ ගැන. මං කිව්වා අර දැන් ලෙඩා බලලා එයි. කවදාවත් හිතනවද ඔය තත්ත්වෙට මමපත් වෙයි කියලා? හෙට වෙනකොට මට ඔය ලෙඩේ හැදෙන්න බැයිද? එහෙම හිතනවද ලෙඩේ බලනකොට?
එහෙම
දැන් අහන්නකොටම අරයට මේ ලෙඩේ හැදුනක් කියනකොටම Tamanට එන්න ඕන. තොයිලෙදී හැදෙන්න පුළුවන්. අන්න එතකොට මේ සසර බය දකින්න. එයා තමයි මේකෙන් මිදෙන්න උත්සාහ
කරන්නේ.
ඒ හේතු හොයන්න ගියාම වෙන්නේ අපිට ඔය හේතු වෙන්නේ නැහැ. අනිත් අයට තමයි ඔය හේතු වෙන්නේ.
ඒ හේතු අයින්දගොත්.
ඒක තමයි. අපේ හිත කියනවා ඔය හේතු අපට අයින් කරන්න පුළුවන්. ඉතින් ඕකට තමයි මේ ලෝකේ ට්‍රයි කරන්නේ. කරන හැම දෙයක්ම කරන්නේ. මේක මුලාවක් කියලා දකින්න අපට නුවණ. ඒ
කියන්නේ ඒ
ඔය දෙකම වෙන්න පුළුවන්. ඔච්චර දක්ෂ ඩොක්ටර්ස්ලා ඉන්නවා. ඔච්චර හොයාගත්තු බෙහෙත් තියෙනවා නේද? අරවා මේ ඔක්කොම කරන්න පුළුවන්. කාටවත් පුළුවන්ද මැරෙන එක නවත්තන්න? ඒ ලෙඩ හින්දානේ මැරෙන්නේ. දැන් ඔය ලෙඩේම හින්දා මැරෙන අය නැද්ද? බෙහෙතුත් තරම් මැරෙන අය
නැහැ. සමහරක්
සනීප වෙන අයත් ඉන්නවා. අපිට පේන්නේ සනීප වෙන අය ටික විතරයි.
සමහර ලෙඩ හැබැයි ලෝකෙින් දෙන්නේ
සනීප වෙනවා.
අයින් කළා දැන් අර මොකද
මේ
ඉස්සර දෙන්නේ.
මොකක්ද? අපිට ඔය පැත්ත විතරයි පේන්නේ. කී දෙනෙක් ලෙඩ හැදිලා දුක් වෙනවා, දුක් විඳිනවද?
දැනට පොඩ්ඩක් ලොකු වෙමුද?
කී දෙනෙක් ලෙඩ හින්දා මැරෙනවද? නේ ඒක නියත්තද? සනීප වෙන ගානද වැඩි, ලෙඩේ හින්දා දුක් විඳින මැරෙන ගානද වැඩි? රහතන් වහන්සේලා මැරෙන්නේ නැහැ. රහතන් වහන්සේලා ලෙඩ වෙන්නේ. ජාති ජරා ව්‍යාධි මරණ සේරගෙන්ම මිදුන කෙනෙක් රහතන්. එහෙම නෙමෙයි කියලා නෑ කොහෙවත්. ඒ අපි තේරුම් ගත්ත විදිහ වැරද්ද නිසා නිවන කියන්නේ අජර අමර නේද අජාත දාම කතා කරනවා තාම ඉතින්
ඒක
තමයි නුවණින් බලන්න ඕන. නිවන කියන්නේ මොකද්ද? පිරිනිවන් පෑමට නෙමෙයි නිවන කියන්නේ.
රහත් සත්බුද්ධ
දුක්ඛ නැති වෙන්නේ පිරිනිවන් පාන මොහොතේද රහත් වෙන මොහොතේද? දුක ඉතුරු නැතුව නිරුද්ධ වෙන්නේ. ඉතුරු නැතුවම නිරුද්ධ වෙන්නේ රහත් වෙන මොහොතේද පිරිනිවන් පාන හොඳට හිතන්න. දුක ඉතුරු නැතුව නිරුද්ධ වෙන්නේ රහත් වෙන මොහොතේද පිරිනිවන් පාන මොහොතේද? දුක කියන්නේ දුක මොන දුක වුණා? අයහනේ බොහොම සරල ප්‍රශ්නයක්. ඔයගොල්ලෝ බුදුදහමට අනුව දුක ඉතුරු නැතුව කියන්නේ සම්පූර්ණයි නේද? සම්පූර්ණයෙන් දුක නිරුද්ධ වෙන්නේ රහත් වෙනකොටද පිරිනිවන් පානකොටද? එහෙමද බුදුහාමුදුරුවෝ දේශනා කරලා
තියෙන්නේ?
පෙන්නන්න එක තැනක් පෙන්නන්න බුද්ධ දේශනා කොහොම තියෙනවද? නිවන් දකිනවා කියන්නේ මැරුණට පස්සේද රහත් වෙනකොටද? රහත් වෙන්නේ මැරෙනකොටද ජීවත් වෙන්නකොටද? ඒ වචන නෙමෙයි මං අහන්නේ, සාමාන්‍ය තේරෙන භාෂාවෙන්. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයේ ලැබුව ගමන් දුක ඉතුරු නැතුව නිරුද්ධ වුණාද නැද්ද? දුක ඉතුරු නැතුව නිරුද්ධ වුණාද නැද්ද? නෑ කියනවා නම් බුද්ධත්වයේ පිළිගන්නේ නෑ. මේ දුක ඉතුරු වෙලා නම් තින් දුක වේ නිරුද්ධ කරලා නෑ නේද? බුදුහාමුදුරුවෝ කිව්වේ දුක ඉතුරු නැතුව නිරුද්ධ කළා කියලා. ඔයගොල්ලෝ මොකක්
කිව්වේ?
ශරීරයට විපාක ලැබුණේ නැහැ කියනවා නෙවෙයි. රහතන් වහන්සේලාටද ලෙඩ හැදෙන්නේ ශරීරවලටද? ශරීරයේ අයිතිකාරයා කවුද? රහතන් වහන්සේ කියන්නේ ශරීරය ඇල්ලගත්තු කෙනෙක්ද අතෑරපු කෙනෙක්ද? දැන් මගේ කාර් එක තියෙනවා නේද? මං කාර් එක විකුණනවා. හරි, විකුණාට පස්සේ කාර් එක ඇක්සිඩන්ට් වෙනවා. දැන් කාර් එක මගේද නැහැ. දැන් මට දුකද නැහැ. ඇක්සිඩන්ට් වෙන්න පුළුවන් නේද? දැන් මට දුක තියනවද කාර් එක ඇක්සිඩන්ට් වුණාට? කාර් එක මගේ නම් මට දුකද? ඒකට දුක. මං ඔක විකුණාට පස්සේ ඔකට මොනවා වුණත් මට දුකද? නැහැ නේද?
නැහැ.
මේ වගේ තමයි මේ ශරීරය. ශරීරය මගේ කියලා අල්ලගෙන ඉන්නකම් ශරීරයට මොකක් හරි වෙනකොට අපට දුකද නැද්ද? දුක. ශරීරයෙන් මිදුන දවසට ඕක අතහැරිය දවසට ශරීරයට මොනවා වුණත් දුකයිද? මම කාර්යක වගේ
හිතන්නේ.
වේදනාව දුක නැති ප්‍රශ්නේ.
වේදනාව කියන්නේ මොකක්ද? වේදනාව. ඔය ඇක්සිඩන්ට් එකේ මිනිස්සු කොහොමද වුණා නම් වේදනාව.
දැන් තේරුම් ගන්න බුදුදහම නුවණින් තේරුම් ගන්න. රහත් වෙනවා කියන්නේ දුක ඉතුරු නැතුව නිරුද්ධ කරනවා. චතුරාර්ය සත්‍ය සම්පූර්ණයෙන් අවබෝධ කරනවා. ඉතුරුවක් කරලා නෙමෙයි. හරි, දුක්ඛ නිරෝධය කියන එක අවබෝධ කරනවා. දුක්ඛ නිරෝධ කියන්නේ ආයි දුකක් ඉතුරු කරනවා නෙවෙයි. ඒක රහත් වීමෙදි වෙන දෙයක්. චතුරාර්ය සත්‍ය සම්පූර්ණයෙන් අවබෝධය කියන්නේ දුකෙන් මිදුණමයි. අවිද්‍යාව ඉතුරුවක් නැතුව සම්පූර්ණයෙන් නිරුද්ධ වුණා. අවිද්‍යාව දුරු වුණාට පස්සේ ආයේ දුකක් ඉතුරු වෙන්න බැහැ. යම් කිසි දුකක් කියලා දෙයක් කියනවාද ඒක යෙදෙන්නේ නැහැ රහතන් වහන්සේට. ඒක බුදුහාමුදුරන්ට යෙදෙන්නේ නෑ. ඒවා ඉක්මවා ගිහිල්ලා ලෝකයේ ඉක්මවා ගිහිල්ලා ලෝකෙට අයිති අය කියයි. ඔකේ වට මේ මෙහෙම දුකයි. දැන් ලෝකෙට අයිති දැක්මේ ඉන්න අය කියනවා. ඉතින් ඒගොල්ලෝ දුක් වෙන දෙයක් තියෙනවා. ඒක වෙනකොට අරයටත් දුකයි කියලා. නේ? ඔව්. කර්ම විපාක ඉතින් ශරීරයට විපාක ලැබෙන්න පුළුවන්. ගලක් ඇවිල්ලා වදින්න පුළුවන්. අඟුලිමාල රහතන් වහන්සේගේ ශරීරයට එහෙම වැදුනා. අහක යන ගල් මුල්ල ඇවිල්ලා වැදුනා. බුදුහාමතුරන්ගේ අර දේවදත්ත ගල පෙරලපු වෙලාවේ ගල්පතුරක් වැදිලා මේ ලොකු ඔපරේෂන් එකක් කරන්නත් උනා ජීවක වෛද්‍යතුමා. මේ මහා වේදනාවක් ඇති වෙන දෙයක්. එහෙම වුණා. ඒක ශරීරයට වුණා නිසා ශරීරයේ අයිතිකාරයක් නැහැ. ඒක හේතුඵල ක්‍රියාව. හේතුඵල ඒ ක්‍රියාව වෙන්න හේතු යෙදුන හින්දා එහෙම වුණා. හැබැයි ඒක බාර ගන්න අයිතිකාරයක් හිටියද? නැහැ. ඔතනයි වෙනස. අපට වුණා නම් ඕක මට වුණා කියලා ඉතින් නේද? ඒක බාර අරන් දුක් විඳිනවා. හරි? ඒ පීඩාව දැනීම තියනවා. ඒක නැතුව නෙවෙයි. හැබැයි ඒ නිසා දුකක් හට ගන්නවා. ඒ හිතේ තමයි අපි දුක් විඳනන් විඳින්නේ හිතෙන් නිසා, කයෙන් නෙවෙයි. ඔපරේෂන් එකක් කරනකොට අර හිරිවැක්කනවා නේද? ඊට පස්සේ කපනවා, කොටනවා, තේරම කරනවා. දැනෙනවද? මේ ශරීරයට දැනෙනවා නේ ඒවා. රිදෙනවා, දුක් වේදනා වෙන්නේ ඒකයි. මේ වෙලාවට මම කිදිවි.
නැහැ, මේ වෙලාවට විතරක් මම හිතා හැමතිස්සෙම.
නෑ නෑ නෑ. නිකන් මේ වෙලාවේ මොකද්ද කියලා නිකන් කියන්නේ වැත්ත තත්ති නෙමෙයි.
දැන් ලක්
උරුල වෙනකොට අර ඉන්ජෙක්ෂන් එක ගහන දුක එයි.
දැනෙනවා නේද?
දත ගලවනවා දැනෙන්නේ නෑ.
පස්සේ
දත ගලවලා
පස්සේ
වේදනාව එනවා. දැන් කෙනෙකුට කියන්න පුළුවන් නෑ. මම කියන්නේ ගලවන වෙලාවේ. අරයාගේ දත ගලවනවා එයාට දුකක් නෑ. එහෙම වෙනවද? වෙන්නේ නෑ. ඒක හිතෙන් බාරගත්තේ නැත්නම් එහෙම වෙන්නේ නෑ. දැන් ඔකේ. ඔව්. මගේ හිටියා දැන් ඕස්ට්‍රේලියාවේ මේ යා චයිනීස් එකේ ප්‍රොෆෙසර් කෙනෙක් ලෙක්චරර් කෙනෙක්. එයා මගෙන් භාවනා අහගෙන කළා. ඉතින් ඔය විදේශ අයගේ දෙයක් තියෙනවා. ඉතින් මොකක් හරි ආගත්තහම ඒක ගැඹුරටම කරනවා. අපි වගේ නෙමෙයි. මොකට විදර්ශනාවක් කරන්න කිව්වහම ওই වේදනාව ගැන බලන්න කිව්වහම එයා හැමතිස්සෙම ඕක බලනවා. හරි? ඔයගොල්ලන්ට ඉතින් කොච්චර කිව්වත් ඔක කරන්නේ නැහැ. අහගෙන යනවා ඒ කරන්නේ. දැන් යා එක ගැඹුරටම කර කර ඊට පස්සේ මම ඔය දැන් මෙතන අවුරුදු 3-4කට කලින් මම පොඩ්ඩක් ගිහින් එන්න ගියා ඕස්ට්‍රේලියාවේ කාලෙකට පස්සේ. එහෙම ගියාම මේ මට හිතුණා මේ ආවට කෝල් කරාම එයා ආවම හම්බෙයි. දැන් සෑහෙන කාලෙකින් හම්බුනේ. අවිලා එයාගේ අත්දැකීම් මට කිව්වා. ඒක හොඳටම මම දන්නවා ඒක. දර්ශන කරන කෙනෙක්. එයාගේ දතක් ගලවන්න වුණා කිව්වා. පස්සේ ඕස්ට්‍රේලියාවේ දැන් ඩොක්ටර් ළඟට ගිහිල්ලා එයා දැන් ඩොක්ටරේ හිරිවැට්ටන්න ඉන්ජෙක්ෂන් එක ගහන්න හදනකොට මෙයා කිව්වලු ඕක ගහන්න එපා. නෝ නිකන් ගලවන්න කිව්වා. එහෙම එහෙම වගේ නෙමෙයි ඩොක්ටර්ට නෙමෙයි අයිතිය තියෙන්නේ මේ ලෙඩාට තමයි. ලෙඩා කියන දේ ඒගොල්ලෝ කරන්නේ. ලෙඩා එපා කිව්වොත් ඉන්ජෙක්ෂන් ගහන්න තහනම් මේගොල්ලන්ට. පස්සේ ඩොක්ටර් ඉතින් මේ දත ගලෝල. මෙයා එක දිහා හොඳට බලන් ඉඳලා විදර්ශනා මට එයා විස්තර කිව්වේ නේ ඇත්ත කතාවක්. ඊට පස්සේ වේදනාව දිහා හොඳට බලන් හිටියලු. ඒකට එක සාමාන්‍ය දෙයක් විතරලු එක ප්‍රැක්ටිස් කරපු කෙනෙක් නෙමෙයි. අනිත් වේදනාව වල හොඳට පුරුදු කරපු කෙනෙක්. ඊට පස්සේ ගලවලා මේ ලේ පොඩ්ඩක් ඇවිල්ලා තියෙන අර වෙන අයගේ වගේ ලේ ඇවිල්ලා නැහැ. නැන් ඩොක්ටර්ට හරි පුදුමයිලු මොකද්ද මේ උනේ කියලා. ඩොක්ටර් අනවලු මෙයාගෙන් මෙයා ඉතින් මෙච්චර විස්තර කළේ නෑ කිව්වම මේ අපේ නිකන් කියලා තියෙනවා මේ භාවනා જાතියක් තියෙනවා එහෙමයි කියලා. මේ යා හොඳට ඒක දිහා බලන් ඉඳලා එහෙමම ඉඳාම එහෙමම ගෙදරත් ඇවිල්ලා මුකුත් අර අමුතු බෙහෙත් දාලා නෑ නිකන්ම මොකද ලේ එන එක ඒ වෙලාවෙම නැවතිලා. ඉතින් ඔය සිද්ධිය කිව්වේ මේක ඇත්ත සිද්ධිය. හිතට පුළුවන්කම තියෙනවා. අපි ඕක දියුණු කරලා නැතිකමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. වේදනාව නැති කරන්න නෙමෙයි. වේදනාව බාරනගෙන ඉන්නේ. ඒක හේතුඵල ක්‍රියාවක්. දැන් ඔයගලන්ට කිව්වොත් එළියේ නැ සද්දයක් දිහා අහන්න කියලා අපිට පුළුවන් නේද? සද්ද අහගෙන ඉන්න පුළුවන්. අහගෙන ඉන්න විතරයි කියන්නේ. ඒකෙන් වේදනාවක් විඳින්න නැතුව ඕක අහගෙන ඉන්න බැයිද? සද්දට සද්ද විදිහට තියන්නේ දිහා අපිට ප්‍රශ්නයක් නැහැ. සද්දේ හේතුඵල විදිහට සද්දයක් ඇති වුණා. නේද? දැන් මෙතන භාවනා කරද්දී අතන එළිය කතා කරනකොට ඔබ ටිකක් අමාරුයි. නේද? අරගොල්ලෝ එළියේ ශබ්ද කරනවා කිය එනවා. දැන් මහා ශබ්දයක් තිබුණාද ඔයගොල්ලන්ට දැනුණාද දන්නේ නැහැ. භාවනා කරද්දී මේ රෙකෝඩ් එක අහනකොට අහන්න. කොච්චර ශබ්ද තිබුණාද කියලා. අර සත්තු කෑ ගැහුවා මහා සද්දේ ලේනුයි අර මුන් ටික මහා ගෝසාවක් දැන් ප්‍රශ්නයක් වුණාද නෑ. ඇයි ඒ භාෂාව තේරෙන්නේ හොඳ වෙලාවට? මෙතන කවුරු හරි රහසින් මොනවා හරි කතා කර කර හිටියා මොන කරදරයක්ද ඒක ඇහෙනවා. ඇයි කියන්නේ මොකද්ද කියලා අපි දන්නවා. අර මොකක් හරි උපදුප්පයක් කියයි. භාව මොන භාවනාව? අර කහගෙන ඉන්නේ. ඉතින් බණිනවා ඒගොල්ලන්ට. මොන කරදරයක්ද අපිට භාවනා කරන්න දෙන්නෙත් නෑ. මෙතෙන්ට ඇවිල්ලා කතා කරනවා අරයි මේකයි. ඒගොල්ලෝ බොහොම හිමින් කතා කරන්නේ. ඒ වුණාට අපි කරන්නේ ඕක අහගෙන ඉන්නවා භාවනා කරනවා කියලා. ඇයි? ඒ භාෂාව අපිට තේරෙනවා. සත්තුන්ගේ භාෂාව සත්තු ඊට වඩා මහහයියෙන් සද්ද කරනවා. අපට කරදරයක් නෑ. ඇයි? අපි ඒක බාරගන්නේ නෑ. ඒකට තේරුම් දෙන්න යන්නේ. හොඳ වෙලාවට නේද මේ භාෂා ටික දන්නේ නැත්තේ. නැත්තම් ඉතින් ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැ. ඔව්, ඉතින් මේක සද්දයක් විතරයි. ඊටෙන් ඕක කරන්න බැරි කෙනාට එකපාරට මේ රහතන් වහන්සේට නෙමෙයි බුදුහාමුදුරුවෝ උපදෙස් දෙන්නේ. ඒක තමයි. ඉතින් ඒගොල්ලෝ රහත් වෙනකන් හිත දියුණු නැහැ. රහතන් වහන්සේලා ඊට පස්සේ සමාජෙ හිටියන. නේද? සද්දබද්ද කියලා ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තිබුණා නෑ. අර හෙන ගහද්දි බුදුහාමුදුරුවෝ මේ භාවනා කරනවා. හරක් හතර දෙනෙක් මැරිලා මිනිස්සු දෙන්නෙකුත් මැරිලා ඈ මහා වැස්සක් වැහැලා බුදුහාමුදුරුවෝ මේ ඇහැරලා බලනකොට මේ ලොකු ගෝසාවක් එළිය සෙනග පිරিলা. මොකද කියලා අහනකොට මේ කියනවා මේ මිනිස්සු දෙන්නෙක් මැරිලා, හරක් හතර දෙනෙක් මැරිලා, මහා වැස්සක් වැහැලා, කුණු ගහලා අරවා මේවා වෙලා කියලා. ඉතින් මේ එහෙම කියලා අහනවා මේ ඔබ වහන්සේ දන්නේ නැද්ද ඒක කියලා? නෑ කියලා. එතකොට අහනවා ඔබ වහන්සේ නිදාගෙනද හිටියේ? නෑ, මං අවදියෙන් හිටියේ. නිදාගෙන නෙවෙයි. සිහියෙන්මයි හිටියේ කියලා. එුණාට අරක දන්නේ. දැන් අපි ඔය ආයතන මුලාවෙන් මිදෙනකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ සලායතන වලට මුලා වෙලා ඉන්න සසර යන සත්වයා. හරි, සසර යන සත්වයා මේ ආයතන වලට මුලා වෙලා ඉන්නේ. මොනවාද ආයතන? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. හයක් තියෙනවා නේද? ඔය දොරවල් හයෙන් තමයි ලෝකෙ ගැන දැනගන්නේ. මොනවා හරි දැනගත්තා නම් දැනගන්නේ ඔය හය. එහෙමනම් ඉන්ද්‍රිය හය කියලා කියනවා නේද? ඒකට ඇහෙන් දැනගන්නේ මොනවද? රූප කියන්නේ වර්ණ, රූප හැඩතල නේද? කනෙන් දැනගන්නේ ශබ්ද, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රස, කයෙන් ස්පර්ශ. ඊළඟට හිතෙන් හිතනවා, මනසෙන් ධම්ම. ඒක ගැන හිතනවා. එතකොට ඔය ඇහැ නිසා රූප, කන නිසා ශබ්ද ගැන දැනගන්න. ඒ දැනගන්නේ මොකෙන්ද? සිත. එහෙම නැත්නම් විඥාණය කියලා. ඇහැයි රූපයි නිසා විඥාණයක් පහළ වෙනවා. කනයි ශබ්දයි නිසා විඥාණයක් පහළ වෙනවා. ඇහැ නිසා පහළ වෙන විඥාණයට කියනවා චක්කු. කන නිසා පහළ වෙන විඥාණයට කියනවා සෝත විඥාන. නාසය නිසා, නාසයයි ගඳ සුවඳයි නිසා පහළ වෙන විඥාණි ගාන. දිවයි රසයි නිසා පහළ වෙන්නේ ජීව පාවි. කයයි ස්පර්ශයි නිසා පහළ වෙනවා කාය විඤ්ඤාණය. මනයි ධම්මයි නිසා පහළ වෙන මනෝ විඤ්ඤාණය. විඤ්ඤාණය කියන්නේ මොකද්ද? දැනගන්න ගතිය. තමයි ආයතන 6 නිසාම දැනුවත් වෙන ගතියක් තියෙනවා. ඒ දැනගන්න ගතියට කියනවා විඤ්ඤාණය. විඤ්ඤාණයක් පහළ නොවුණා නම් දැනගන්න පුළුවන්ද? බැහැ. දන්නේ නැහැ විඤ්ඤාණයක් පහළ නොවුණා. ඒක විඤ්ඤාණයෙන් තමයි දැනගන්නේ. මොනවා හරි දැනගෙන නම් දැන් මේ වෙනකන් දැනගෙන තියෙන්නේ විඤ්ඤාණයකි. විඤ්ඤාණයක් හටගන්නේ අර ආයතන හයෙන් එකක් එක්කමයි. නේද? ආයතන වලින් තොරව විඤ්ඤාණයකට හටගන්න පුළුවන්ද? ඔය සලායතනෙන් තොරව විඤ්ඤාණයකට හටගන්න බෑ. එතකොට අපි මොනව හරි දැනගත්තා නම් දැනගෙන තියෙන්නේ ඔය ආයතන හයෙන්මයි. නේද? ඒ හින්දා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකේ ගැන දැනගන්න නම් ආයතන හය ගැන දැනගන්න. මොකද ආයතන හය ඉන්නේ ලෝකේ ගැන දැනගෙන තියෙන්නේ. කියන්නේ මොනව හරි දැනගත්තා නම් දැනගෙන තියෙන්නේ ආයතන හය. එතකොට මේ ආයතනෙ කිව්වහම දැන් අපි කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියලා විතරනේ. එනකට බුදුහාමුදුරුවෝ ඔතන දෙකම එකට දාලා ආයතනයක් කියන්නේ. හැයි. හැයි රූපයි දෙකම මේ චක් ආයතනෙට අයිති. කියනවා චක් ආයතන රූප ආයතන කියලා ආයතන කියලා කියනවා. කනයි ශබ්දයි දෙකම මේ සෝත ආයතනෙට අයිති. සෝත ආයතන කියනවා. නාසයයි ගඳ සුවඳයි දෙකම ආйти. ඔව් එහෙම වෙන් කළොත් ආයතන කියලා කිව්වට ආයතනයක් කියනකොට ওই දෙකම ආйти. ඒ ආයතනේ තමයි අපි අජ්‍යත්ත බහිද්ද කියලා
බෙදන්නේ.
ඒක මෙහෙම අහන්න. ඇහැ නැත්තම් රූපය ගැන දැනගනීද? කන නැත්තම් ශබ්ද ගැන දැනගනීද? මෙතන කන ඇහුම් නැත්තම් එහෙම ඔය වෙන ශබ්ද දැනගන්න විදියක් තියෙයිද? එතකොට ශබ්ද තියනවා කියලා අපේ ලෝකෙට අහුවෙයිද? නැහැ. ඒකයි අපිට කනෙන්තරව ශබ්ද ගැන කතා කරන්න බෑ. ඇහෙන්තරව වර්ණ රූප ගැන කතා කරන්න බෑ. නාසයෙන්තරව ගඳ සුවඳ ගැන කතා කරන්න බෑ. එහෙම ලෝකයක් හැදෙන්නේ නෑ. දිවෙන්තරව රස ගැන කතා කරන්න බෑ. එහෙන් දිස්සාව එහෙම හැදුන වෙලාවට දැනිලා ඇති. කෑමේ කිසිම රහක් නෑ නේද? දිව වැඩගලේ නැත්තම් රස ගැන කිසිම අදහසක් එන්නේ නැහැ. එදාට ලුණු වැඩිද මදිද ඔය කතා මුකුත් නැහැ. ඒ රහ දැනෙන්නේ නැහැ නේද? ඒක මේ ආයතනේ වැඩ කළොත් විතරයි ඒ අරමුණ ගැන දැනගන්න පුළුවන්. හරි? ඉතින් මේ බොහොම ගැඹුරු දේශනාවක් තියෙනවා. ඇහැ. බුදුහාමුදුරුව කියනවා මේ ඇහැ නිරුද්ධ වුණොත් ඇහැ නිරුද්ධ වුණොත් මේ රූප කියන එක විරජ්‍යති. ඒ කියන්නේ මේ මැකිලා යනවා කියලා. ඇහැ නිරුද්ධ නම් රූප මැකිලා යනවා. කන නිරුද්ධ නම් ශබ්ද මැකිලා යනවා. ශබ්ද පිහිටන්නේ. ඒ කියන්නේ කන තියනවා නම් විතරයි ශබ්ද ගැන කතා කරන්නේ. නාසය නිරුද්ධ නම් ගන්ධ සුගන්ධ මැකිලා යනවා. හරි. දිව නිරුද්ධ වුණොත් රස මැකිලා යනවා. ඇහැ නිරුද්ධ කියන්නේ තේරුම් ගන්න ඒක වැඩ කරන්නේ
නැහැ.
අන්ධ වුණාට පස්සේ ඉතින් වර්ණ තේින්නේ. කන ඇහෙන්නේ නැති වුණ ගමන් සද්ද වලින් එයාට අන්න ඩිස්ක්‍රයිබ් කරන්න බෑ. මට පිටේ ඇයට බනින්නේ නැහැ කෑ ගහනවා කියලා කන ඇහෙන්නේ තියෙන. ඔයිද රූපයක් දකින්න නම් ඇහැ උපදින්නවා. ඇහැ උපදিলা නැත්නම් රූප දකින්න පුළුවන්ද? ඒක ටිකක් මං කිව්වේ ඔවා රහතන් වහන්සේගේ මට්ටම ඉස්සෙල්ලා මේ ධර්මයේ දැකලා හිතන්න. එතන ඇහි නිරුද්ධ වීමක් තියෙනවා. හරි. නිරුද්ධ වීම කියන්නේ ඇහැ අන්ධ කර ගැනීම නෙවෙයි. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ඇහැ හටගෙන තියෙන්නේ අපේ මුලාව හින්දා, අවිද්‍යාව හින්දා. අවිද්‍යාව හින්දා අපි ඇහැක් හදාගෙන තියෙන්නේ. එහෙනම් අවිද්‍යාවෙන් හදපු ඇහෙන් පේන රූප ඒවත් අවිද්‍යාවටම අයිති නේද? ඇහැ නිසා නම් රූප වෙන්නන්නේ.
ඇහැ
අවිද්‍යාවෙන් හදපු අවිද්‍යාවෙන් හදපු ඇහැකින් නෙමෙයි. ඔව් ඔව් වෙනසක් ඒක. ගැඹුරු දේශනා ටිකක් තියෙනවා ඒවා වැඩි කතා කරන්නේ. දැන් ඔය ආයතන 6ට අමතරව ආයතනයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ ආයතනය දැනගන්න ඕනේ. ඒක ප්‍රඥාවෙන් එන ආයතනය. ඒ ආයතනයේදී ඇහැ නිරුද්ධයි. ඇහැට මුලා වෙන්නේ නැහැ. ඒ ප්‍රඥාවෙන් එන දැක්ම එනකොට ඉන්න හේ ආයතනේ දකින්න ඕන කියලා සේ ආයතනං වේදිතබ්බෝ කියලා කියන්නේ ඒක පාලියෙන් කියන්නේ. සේ ආයතනං වේදිතබ්බං මෙන්න මේ ආයතනය දත යුතුයි. මෙන්න මේ ආයතනය දත යුතුයි. ඒකට තමයි ප්‍රඥාව වඩන්නේ. මොකද්ද මේ ඇහෙන් මිදෙන ආයතන? කණෙන් මිදෙන ආයතන. හරි.
කැලේ
ඉන්නේ කොහොමද දැනගන්නේ? ඇහැ හටගන්නේ කොහොමද කියලා ඇත්ත ඇති හැටි දකින්නවා. ඇහත් පටිච්ච සමුප්පන්න. කනත් පටිච්ච සමුප්පන්න. මේ හේතු මෙදුන හින්දායි හටගන්නේ. පටිච්ච සමුප්පන්න කියනකොට ලොකු ගැඹුරක් තියෙනවා. ඒක ඊට කලින් තිබුණා නෙමෙයි. හේතු යෙදෙන හින්දායි හටගන්නේ. ඊළඟට දකින්න නැති වෙලාවක ඇහක් තියෙනවා කියන එකට තේරුමක් නැහැ. දැකීමේ ක්‍රියාව සිද්ධ වෙන්නේ නැත්නම් ඇහක් තියෙනවා කියලා කිව්වට ඒක වචන ගොඩක් විතරයි. දැන් අපි බොනික්කගේ ඇහක් තියෙනවා කියනවා නේද? දැකීම සිද්ධ වෙනවද? නැහැ. එතකොට ඒක ඇහක් කිව්වට ඒක සම්මතේ වචනයක් මිස ඇහැ කියන අර්ථයෙන් ඇහැ නෙමෙයිනේ. නේද? ඇහැ කියන අර්ථය ඉන්නේ දැකීම සිද්ධ වෙනවා. ඒක තමයි දැකීම සිද්ධ වෙනවා නම් විතරයි අපිට ඇහක් ගැන කතා කරන්න පුළුවන්. දැන් ડોක්ටර් කෙනෙක් වුණත් ඇහ චෙක් කරන්නේ අරව දීලා පේනවද කියවන්න පුළුවන්ද කියලා අහනවා. කියවන්න බැරි නම් ඉතින් ඇහක් තියෙනවා කිව්වට වැඩක්. කන තියෙනවද කියලා බලන්නේ කොහමද? එක එක ශබ්ද කරලා ඇහෙනවද? ඇහෙන්නේ නැත්නම් කනක් තියෙනවා කියන එකේ තේරුමක් තියෙනවද? නෑ. ඒක වචන මාත්‍රයක් විතරයි නේද? වචන ගොඩක් විතරයි නේද? අර්ථයෙන් කණක් වෙන්නේ නෑ නේ සද්ද ඇහෙන්නේ නැත්නම්. නේද? අපි අර ෆොටෝ එකක අන්න අරයගේ කන කියලා කියනවා. ඒක නිකන් ඒ කණෙන් අහන්න පුළුවන්. බෑ නේද? එතකොට අපි නිකන් රූප මාත්‍රයකට කන කිව්වට වැඩක් නෑ. මේ මස් වලින් පේන එකට කන කිව්වට වැඩක් නෑ. අහන්න බැයි නම් මේකට ඇහ කිව්වට වැඩක් නෑ. මේ මස් ගුලියට දකින්න බැයි නම් සම්මතේට ඇහ කියලා කියයි. ඒක හරියට අර බොනික්කගේ ඇහ කිව්වා වගේ කතාවක් නේද? එතකොට තේරුම් ගන්න මේ චක්කායතනය කියන එක කියන්නේ දැකීමේ ක්‍රියාව කරන්න පුළුවන් තැනට. ඒක ආයතනයක් වෙන්නේ දැකීම සිද්ධ වෙන මොහොතේ. නේද? පැහැදිලිද? දැකීම සිද්ධ වෙන්නේ නැත්නම් චක්කායතනයක් ගැන කතා කරන්න පුළුවන්ද? බැ. ඇසීම වෙන්නේ නැත්නම් සෝතායතනයක් ගැන කතා කරන්න පුළුවන්ද? බැ. ඒක පැහැදිලි නේද? අප හොඳට පැහැදිලි කරගන්නවා ඈ. ඒකද අපේ මුලාව කඩන්න නම් අන්න ඔය වගේ මොන ඇති කරගන්නවා. එතකොට ඇහැ කියන එකට චක්කායතනය කියන එකට අර්ථයක් තියෙන්නේ දැකීම සිද්ධ වෙන මොහොතේ. දැකීම සිද්ධ වෙන්නේ මොන මොහොතේද? මොන විඥානයේද? එතකොට හටගෙන
තියෙන්නේ
චක්කු විඥානය. ඒත් චක්කු විඥානයක් තියනා නම් ඇහක් තියෙන්න ඕන. චක්කු විඥානේ නැති වෙලාවට ඇහක් තියනවද? මම දැන් අමාරු ප්‍රශ්න. දැන් චක්කු විඥානේ තියෙනකොටනේ දැකීම වෙන්නේ. නේද? දැකීම වෙනකොට අනිවාර්යෙන් ඇහැ තියෙනවා. ඒක අනිත් පැත්ත තමයි. චක්කු විඥානේ නැති වෙලාවට දැකීම වෙනවද?
නෑ.
දැකීම වෙන්නේ නැති වෙලාවක ඇහක් තියනවා කියන එකට තේරුමක් තියනවද? ඒ මෙච්චර වෙලා කිව්වේ ඒ ටික නේද? තේරුමක් නැහැ නේද? ආ ඒ වගේම හිතන්න දැන් ඇසීම වෙන්නේ මොන විඥානේ තියෙනකොටද? සෝත විඥානේ තියෙනකොට. සෝත විඥානේ තියෙනකොට ඇසීම වෙනවා. ඇසීම වෙනකොට කනක් තියෙන්න ඕනද නැද්ද? තියෙනවා. සෝත ආයතනේ තියෙනවා. සෝත විඥානේ නැති වෙලාවක ඇසීම වෙනවද? නැහැ. ඇසීම නොවනකොට කනක් තියෙන්න පුළුවන්ද? බෑ. අපි කියන්න කැමති නැති උරාට බෑ. නේද? ඇසීම සිද්ධ වෙනවා නම් තමයි කනක් තියෙනවා කියන්නේ. ඇසීම සිද්ධ වෙන්නේ නැත්නම් කනක් තියෙනවා කියන එක බොරුවක්. ආයතනේ හටගෙන නැහැ ඇහෙන්නේ නැත්තම් නේද?
සෝතායතනේ කියන එක නැහැ.
සෝතායතනේ කියන එක හටගෙන නැහැ. සද්දේ ඇහෙන වෙලාවට හටගෙන. නේද? එතකොට රූප දකින වෙලාවට චක්කු විඤ්ඤාණය හටගෙන චක්කායතනේ හටගෙන. දකින් නැති වෙලාවට හටගෙන නැහැ. පැහැදිලිද මේක? හරි ගැඹුරුයි යතන. එතකොට ඒ ක්‍රියාව සිද්ධ වෙනකොට තමයි ආයතන තියෙන්නේ. ක්‍රියාව සිද්ධ නොවෙනවා නම් ආයතනයක් තියෙනවා කියන එකට තේරුමක් නැහැ. එතකොට අපි මේ සාමාන්‍ය උදාහරණයක් ගත්තොත් අර අපි කටුකුරුන් දිනානන්ද හඳුරන උපමාවක් ගන්න පොස්ට් ඔෆිස් එක. ඉරිදට පොස්ට් ඔෆිස් එක වහල්. දැන් එදාට පෝස්ට් ඔෆිස් එක තියෙනවා කිව්වට වැඩක් තියෙනවද? ඒක නමක් විතරයි නේද? බෝඩ් එක නම් තියෙයි පෝස්ට් ඔෆිස් කියලා. වැඩක් කරන්නවද? නෑ. ඒ ඉරිදට පෝස්ට් ඔෆිස් එක වගේ කියනවා මේ දකින් නැති වෙලාවට ඇහැ. බෝඩ් එක අපි දාපු ලේබල් එක විතරක් තියෙනවා. ඔන්න ඔයාට කියන්නේ ඇහැ. හැබැයි එයා දකින්නේ නැහැ. තේරෙනවද? එතකොට ආයතනයක් කියන්න පුළුවන්ද වැඩ කරන්නේ නැති වෙලාවට? නැහැ. හරි. ආයතනය කියන්නේ වැඩ කරන වෙලාවට විතරයි. හරි. එතකොට ඔන්න ඔය ඔය නෝනින්
තනස් තමයි ආයතනයේ දින වැඩ තියනවා තමයි ඒක තියෙන්නේ.
ඔව්. වැඩ කරන්නේ නැති වෙලාවට ආයතනය තියනවා කියන එකේ තේරුම. නේද? දැන් බලන්න ඔන්න නුවණින් හිතන්න. චක්කු විඥාණය පහළ වෙන ක්ෂණය ගත්තොත් ඒ ක්ෂණයේදී සෝත විඥාණය තියෙන්න පුළුවන්ද? එක මොහොතක තියෙන එක විඥානයක් විතරයි. එක හිතක් විතරයි එක මොහොතක. හිත දෙකක් එක සැරේ තියෙන්න පුළුවන්? ඒ විඥාණය නිරුද්ධ වෙලාමයි තව විඥානයක් පහළ වෙන්නේ. හරි. එතකොට ඔන්න දැන් දකින්න හදපු චක්කු විඤ්ඤාණයක් තියෙනවා නම් ඕක නිරුද්ධ වෙලාමයි සෝත විඤ්ඤාණය හටගන්නේ.
ඒක
තමයි වෙනුවෙන් දකින්න ඕන කියන්නේ. එතකොට පොඩ්ඩක් ඉන්නකෝ මේක ඉස්සෙල්ලා පැහැදිලි කරගන්න. එතකොට චක්කු විඤ්ඤාණය හටගන්නකොට චක්කායතනෙ තියෙනවා. නේද? ඒ වෙලාවේ සෝත විඤ්ඤාණය තියෙනවද? නෑ. සෝත විඥානේ නැත්තම් සෝත ආයතනේ තියනවද? නෑ. ඒක නිරුද්ධයි. ඒ වෙලාවේ ගහන විඥානේ තියනවද? නෑ. ගහන විඥානේ නැත්තම් ගහන ආයතනේ තියනවද? නෑ. හටගෙන නෑ. නිරුද්ධයි. ඒ වෙලාවේ ජීවහා විඥානේ තියනවද? නෑ. ජීවහා විඥානේ නැත්තම් ජීවහා ආයතනේ වැඩද? නෑ. ඒක නිරුද්ධයි. ඒක චක්ඛායතනේ හටගෙන චක්කු විඥානය තියෙනවා. අනිත් විඥාන එකක්වත් නැහැ. ඒගොල්ලෝ නිරුද්ධයි. තව විඥානයක් හටගන්න නම් මේ චක්කු විඥානෙට මොකද වෙන්න ඕන? නිරුද්ධ වෙන්න. චක්කු විඥානේ නිරුද්ධ වුණ ගමන් ඇහැ තියෙනවද? චක්ඛායතන ගැන කතා කරන්න බෑ. නේද? එතකොට චක්කු විඥානෙට හටගත්තු ගැහැ එහෙමම නිරුද්ධ වෙනවා. ඊළඟට පහළ වෙන්නේ සද්දයක් අහන සෝත විඥානේ නම් සෝත ආයතනේ හට ගන්නවා. චක්ක ආයතනේ දැන් නිරුද්ධයි.
සර් එතකොට අපිට මොනවද මේ සද්දයක් ඇහෙන ගමන් මොකක් වෙන්නේ
නැහැ. දෙන්නේ නැහැ. හැබැයි ඕකේ වේගය වැඩි හින්දා අපට හිතෙනවා එක සැරේ වෙනවා කියලා. මොකක් හරි වේගය වැඩි වුණාම අපට වෙන් කරගන්න බෑනේ. දැන් තත්පරයක් කියනකොට හිත කෝටියක් විතර ඇති වෙලා නැති වෙලා. ඉතින් අපිට වෙන වෙනම දකින්න බෑ මේ හිත කියලා. ওই ටික ඔක්කොම එක සැරේ වෙනවා කියලා තමයි හිතෙන්නේ. ඒ හින්දා තමයි ඇහැ වැඩ කරනකොට සද්දත් ඇහෙනවා, ගඳ සුවඳත් දැනෙනවා, රසත් දැනෙනවා, ස්පර්ශත් දැනෙනවා, හිතෙනුත් හිතන ඔක්කොම එක සැරේ වෙනවා කියලානේ හිතෙන්නේ. ඒ වේගෙ වැඩි හින්දා එහෙම අපි රැවටෙනවා මිස. ඔය එක හිතක් ඇති වෙන ක්ෂණය ගත්තොත් එක හිතයි, එක විඥානයයි. විඥාන පහ හයක් එක මොහොතේ හටගන්න බෑ. ඒක චිත්ත නියම ධර්ම.
ඒක අපිට ඒකවත්
කරලා ප්‍රඥාවෙන් තමයි දකින්න තියෙන්නේ. ප්‍රඥාව දිනු කර ගන්න කියන්නේ ඔකට. ඔය ඇහැට පේන්නේ නැහැ, කනට ඇහෙන්නේ, දැනගන්න බෑ. මේ ආයතන වලින් දැනගන්න බෑ. ඒක ප්‍රඥාවෙන් ප්‍රඥායස දිනු කර ගන්න. අඩවන ප්‍රඥාවෙන් තමයි අපි දන්නේ විඥාන දෙකකට එකසරේ පහළ වෙන්න බෑ. මොකද හිත වෙන් කරලා දකින්න ශක්තියක් අපිට නැහැ. ඒක නුවණින් තේරුම් ගන්න. හරි. ඒකට ප්‍රඥාවෙන්ම තමයි තේරුම් ගන්න වෙන්නේ. දැන් මොන චක්කු විඥානේ පහළ වෙනකොට ඇහැක් ඉපදුණා. චක්කු විඥානේ නිරුද්ධ වෙනකොට ඇහැ නිරුද්ධ වුණා. සෝත විඥානේ සද්දයන් සෝත විඥානේ පහළ වෙනකොට කනක් හටගත්තා. ඒක නිරුද්ධ වෙනකොට ඒ හටගත්තු කන නිරුද්ධ වුණා. හරි. ඔක නුවණින් දකින්න ඕන එකක්. ඒ කියන්නේ මේ ආයතනෙ පෙර තිබීම හටගෙන ඒ ක්‍රියාව ඉවර වෙනකොට එකක්. ඒ ක්‍රියාව ඉවර වෙනකොට ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. හරිද? ඒක ඔව තමයි ප්‍රඥාවෙන් දකින්න ඕනේ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ පටිච්ච සමුප්පන්නය බව. ඇහැ කියන එක පටිච්ච සමුප්පන්නය. ඒ හේතු ප්‍රත්‍යයන් යෙදෙන හින්දා හටගන්න. හේතු ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට නිරුද්ධ. අපිට ඕන දෙයක් හිතා ගන්න පුළුවන්. ඒක හරිද වැරදිද කියන එක අපි නුවණින් බලන්න එපේ. අපි බෝනික්කගේ හැටත් ඇහැ කියලා හිතා ගන්න පුළුවන්. ඒ හිතන එක නෙමෙයි මේ කියන්නේ ඇත්ත ත්‍ක්තිය. ඇත්ත ඇතියට යථාභූත සත්‍යය. අපි හිතාගෙන ඉන්නේ ඇත්ත නෙවෙයි. ඇත්ත වුණා නම් මෙලහට නිවන් දැකලා. අපි හිතාගෙන ඉන්නේ සසරේ යන්න ඕන ටිකනේ. අපි ලෝකේ ගැන දන්නේ. නේද? ඒ ඇත්ත ඇතියටි නෙවෙයි. ඇත්ත ඇතියටි දකිනකොට සසරෙන් මිදෙනවා. ලෝකෝත්තර වෙනවා. ලෝකෝත්තර දැක්කම තර බුදුහාඳුරෝ පෙන්නන ඔන්න ලෝකෝත්තර දැක්ම ගන්න නම් ඇහැ කියන්නේ මොකද්ද? ඇහැ හටගන්නේ ඇයි කියලා දකින සමුදේ. එතකොට ඇහි Nirodhe ගැන අවබෝධයක් එයි. ඕක එන කෙනාට සම්මා දිට්ඨිය පහළ වෙනවා. හරි? ඇහැට විතරක් නෙමෙයි. ඉතින් සලායතනය මොකද්ද? සලායතන සමුදේ මොකද්ද? ඊළඟට සලායතන අත්තංගම.
හැක්
අදිනා අන්න හරි අපිට බලන්න ඕන හින්දාමයි ඇහැක් හැදෙන්නේ. කවුද ඒක හදන්නේ? අපිමයි. තණ්හා. ඒක තමයි තණ්හා කියන්නේ. දැන් මේ මොහොතේ ඇහැ දෙන්නේ නැති වුණොත් අපිට බලන්න ආසාව තියෙනවා නම් අපි ඇහැක් හදාගන්නවා. එතකොට ඔක මැරෙන මොහොතේ වුණොත් මේ ඇහැ හදාගන්න බෑ, වෙන තැනක ඇහැක් හදාගන්න. ඔකට තමයි ප්‍රතිසන්දිය. ඒක වෙන්නේ තණ්හාව තිබුණොත්. තණ්හාව කියන්නේ ආසාව. ඉතින් බලන්න ආසාව කියන්නේ ඇහැකට තියෙන ආසාව. ඇහැක් නැතුව දකින්න බෑ නේද? මේ සද්ධාහන්න ආසාව කියන්නේ කනකට තියෙන තණ්හා. දැන් ආසාව තිබුණටම අපිට හම්බ වෙන්නේ නැහැ. දැන් කඩේක අර වින්ඩෝ ෂොපින් කියලා යන්නේ නේද? දැක්ක ආසාව තිබුණටම අපිට හම්බ වෙනවද? ආ හම්බ වෙන්න නම් මොනවද ඕනේ? සල්ලි ඕනනේ. ආ ඒ වගේ තමයි කර්මය. දැන් අපිට ඇහැක් ඕන කියලා ආසාව තිබුණට දැන් දිව්‍ය ඇහැක් ඕන කියලා ආවගලාටම දිව්‍ය ඇහැ හම්බ වෙන්නේ නැහැ. ඒකට අදාළ කුසල කර්මයක් යෙදුනොත් ඔන්න හම්බුයි. අපේ කුසල කර්මය අර බල්ලෙක්ගේ ඇහැක් ලැබෙන මට්ටමක නම් කර්මය එතකොට මේ මට්ටමේ එකක් තමයි හම්බ වෙන්නේ. ඉතින් අතේ සල්ලි තියෙන කාරට තමයි බඩුව හම්බ වෙන්නේ. ඒ සල්ලි තමයි ඒ කර්මය කියන්නේ. කුසල කර්ම වෙන්න පුළුවන් අකුසල කර්ම. ඒ කියන්නේ ඇහැ තිබුණ නැත්නම් අපිට රූප ගැන කතා කරන්න පුළුවන්ද? ඒක. කන තිබුණ නැත්නම් ශබ්ද ගැන කතා කරන්න පුළුවන්ද? කනෙන් තොරව ශබ්දවලට පවතින්න බෑ. ඔක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ අපේ කන හදලා දෙන ශබ්ද ටිකමයි අපට ඇහෙන්නේ. අපි හිතනවා නෑ නෑ කන නොතිබුණත් එළියේ ශබ්ද තියෙනවා කියලා. එහෙම නෙමෙයි. මේ කන කන සකස් කරන ශබ්ද ටිකමයි අපට අහන්න පුළුවන්. මේ කම්බරේ කම්පන ටික විතරයි අපට අහන්න පුළුවන්. එහෙම නැත්තම් මේ ඇහි ඇතුලේ හැදෙන ප්‍රතිබිම්බය හැදෙනවනේ. ඒ ප්‍රසාද රූපය විතරයි අපට දකින්න පුළුවන්. ඒ රූප ගැන විතරයි අපට කතා කරන්න පුළුවන්. ඒ විඥාණයට අරමුණු වෙන්නේ රූප විතරයි. ඇහැ සකස් කරලා දෙන ප්‍රසාද රූපයමයි විඥාණයට අරමුණු වෙන්නේ. ඇහැ ඕක හැදුවේ නැත්නම් විඤ්ඤාණයට දකින්න බෑ. කන මේ ප්‍රසාද රූපේ හැදුවේ නැත්නම් විඤ්ඤාණයට සද්ද තියෙනවා කියලා දැනගන්නවත් බෑ. එකයි මං ඇහුවේ ඇහැ නැතුව දකින්න පුළුවන්ද? කන නැතුව සද්ද තියෙනවා කියලා දැනගනි. කන තියෙනවා කියන එකේ අදහස තමයි කණෙන් මේ සද්ද වලට අදාළ ප්‍රසාද රූපේ සකස් කරලා දෙනවා. කාටද ප්‍රසාද රූපේ හැදලා දෙන්නේ? විඤ්ඤාණයට. මොකද විඥාණයට කන ප්‍රසාද රූපේ හැදුවේ නැත්නම් අහන්න බෑ. ඇහැ ප්‍රසාද රූපේ හැදලා දුන්නේ නැත්නම් විඥාණයට දකින්න බෑ. හරි. ඒ හින්දා තමයි මේ දෙක එකට කතා කරන්නේ. අපි 요거 වෙන් කරගෙන තමයි මේ මුලා වෙලා තියෙන්නේ. අපි දන්නේ නැහැ මේ ඇහැ හැදලා දෙන රූප දකින්නවා කියලා. අපි දන්නේ නැහනේ. ඇයි අපි පුරුදු වෙලා තියෙන්නේ සසර යන පුරුදු වෙලා තියෙන්නේ එළියේ තියෙන රූප දකින්නවා කියලා? එළියේ තියෙන රූප දකින්න බෑ ඇහැ ඕක හදලා දුන්නේ. නේද? එහෙනම්
ඕන
ඕන දේලා අපිට
විතරක් නෙවෙයි
හොඳ ප්‍රශ්නයක්. ඔක මෙහෙම හිතන්න. ටික ඇහෙනවා. අපේ තණ්හාව අනුව අපි සමහර සද්ද ගැන විතරයි හිතන්නේ. හරි. ඔය කක්කා කෑ ගහන එක ඇහෙනවා. අපිට ඒක ගැන කැමැත්තක් නැත්නම් අපි ඒක ගැන හිතන්නේ. නේද? ඔව්. ඒවගෙන කල්පනා කරන්න අපට ඕන කමක් නැහැ. හ්ම්. ඒනට අරක අහන්න හිතක් හැදෙනවා. බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙනවා. ඒකට අර තණ්හාව නැහැ. අපේ කැමැත්ත දැන් මේ මේ කියන දේ අහන්නනේ. එතකොට අනිත් සද්ද වලට අපේ අවධානය යන්නේ නැහැ. ඒ වුණාට කනේ ස්වභාවය තමයි ඒවට ප්‍රසාද රූප හදන එක. විඥාණයට ඕනකමක් නැහැ ඒක දකින්න. අපි තමයි මම මේ දැන් උදාහරණයක් දෙන්න හැදුවේ අර අහපු ප්‍රශ්නෙට. දැන් අපි ටීවී එක ඕන් කරනවා කියන. එතකොට ටීවී එකේ යන රූප වැටෙන්න පටන් ගන්නවා නේද? ටීවී එක දැම්මට පස්සේ. ඈ? දැන් ඕක ටීවී එක වැඩ කළාට අපි දිගටම ඒ රූප දිහාම බලන් ඉන්නවද? මට පිටාවක් බලනවා හිතට ගන්න. දැන් ටීවී එක දන්නවද මම මේ රූප හදනවා මම මේ රූප හදනවා කියලා? එයා එයාගේ කෘත්‍ය කරනවා දිගටම. අපි බැලුවත් නැතත් එයා අපි බලන වෙලාවට විතරද රූප හදන්නේ? TV එක දාලා තියෙද්දි එයා රූප හදන්නේ අපි බැලුවොත් විතරද? නෑ, එයා එයාගේ වැඩේ කරගෙන යනවා නේද? මොකද ඇයි රූප හැදෙන්න හේතු යෙදෙන එක රූප හැදෙන්නේ? තේරෙනවා? රූප හැදෙන්න හේතු යෙදෙන හින්දා රූප හැදෙනවා. හැබැයි මේ හේතු ටික සකස් කළේ කවුද? අපිමනේ TV එක ඕන් කළේ. නේද? අපි බලනවද නැද්ද කියන එක වෙනම කතාවක්. හැබැයි ටීවී එක ගෙනාවෙත් අපි, ඕක ප්ලග් එකට ගැහුවෙත් අපි, ඕන් කළෙත් අපි. නේද? ඒ වගේ තමයි මේ ඇහැ කියන එක. ඇහැ අපි ගෙනාවා. සල්ලි වලට ගෙනාවා. සල්ලි තමයි පරණ කර්මය. ගියාත් මේ මැරෙනකොට මේ මනුස්ස ඇහැක් ගන්න තමයි අතේ සල්ලි තිබුණේ. නේද? ප්‍රතිසන්දිය ගන්නකොට ඉතින් ඔන්න ටීවී එකක් ගෙනාවා ඉතින් සල්ලි දීලා. උපදිනකොට හම්බ වුණා මේ જાතියේ ඇහැ. නේද? ඕක තමයි ටීවී එක. ඉතින් ඕක ඕන් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ඇහි පිය ඇරියාම ඕන් කළා. ඒක වැහුවාම ඕෆ් කළා. ඉතින් ඕන් කරලා තියෙද්දි දැන් ටීවී එක ඕන් කළාට අපිට ඕන් නම් විතරනේ ඕක දිහා බලන්න. නේද? ටීවී එකේ වැඩේ තමයි දැන් ඇහි වැඩේ තමයි අපි බැලුවත් නැතත් පින්තූර ටික හදනවා. ඒ කාචෙට ආලෝක කිරණ වැටෙනකොට ඒකට අදාළ ප්‍රතිබිම්බ ටික මේක වැටෙනවා. හරියට ටීවී ස්ක්‍රීන් එකේ රූප ඇඳෙනවා. හරි? ඒක
තනහාවක් ඇති වෙන්නේ.
ඇහැ දන්නවද ටීවී එක දන්නවද මම මේ රූපේ පෙන්වන්නේ දැන් මේකට වැඩියෙන් ආස කරන්න ඕන කියලා? ටීවී එක දන්නේ නැහැ. එයාගේ කෘත්‍ය තමයි හොඳ දේයාවත් ඒ රූපේ හදනවා, නරක දේයාවත් ඒ රූපේ හදනවා. එයා දන්නේ නැහැ මේ මොකද්ද කියලා. ඒකේ තේරුමක් දන්නේ නැහැ. ඇහැ දන්නේ නැහැ මං මේ මොන ප්‍රතිබිම්බෙද දැන් හදන්නේ කියලා. නේද? ඇහි කෘත්‍ය තමයි මොන දේ ඉස්සරහට මොන ආලෝක කිරණයාවත් ඒකට අදාළ ප්‍රතිබිම්බ හදන එක. එයා ඒවා වර්ග කරන්නේ නැහැ. ඇහැ හරි සාධාරණයි. මේ හොඳ එක්කෙනා එයාගේ රූපේ විතරයි වන් හදලා දෙන්නේ, එහෙම නැහැ. ඩිස්ක්‍රිමිනේෂන් නැහැ. මොනවා ඉස්සරහට ආවත් අර කණ්ණාඩිය වගේ නේද? කණ්ණාඩියේ කෘත්‍යය තමයි ප්‍රතිබිම්බ හදන්නේ. මේ හොඳ එක්කෙනෙක් මෙයා නරක එක්කෙනෙක් එයාගේ රූපේ හදන්න හොඳ නැහැ කියලා එහෙම කරන්නේ නැහැ. ආයි වගේ තමයි. ඉතින් අපි ඇහැට තණ්හා කරලා ඇහැක් හදාගත්තට ඔය ඇහැට දෙන්න බැරි වුණා අපි කැමති අයගේ විතරක් රූප හදලා දෙන්න කියලා. ඒක ඇල්ල දාගන්න අමතක වෙලා. એટલે අපි කැමති අය දිහත් බලන්න ඕන, අකමැති අය දිහත් බලන්න ඕන. නේද? මොකද ඇහැට අපි කියා දීලා තියෙන්නේ රූප හදන එක විතරයි. ඒකල වර්ග කරලා සමහර අය කීව විතරක් කරත් දෙන්න කියන එක කියලා නේද? ඒ හින්දා හොඳ ඒවටන් අපිට සැක විඳිනවා වගේම නරක ඒවා වෙනකොට දුක් විඳින්න වෙනවා. කැමති වෙනවා වගේම අකමැති ඒවා දිහත් බලන්න වෙනවා. කැමති ඒවා විතරක් පෙන්වන්න කියලා තෝරලා බලන්න බෑ. දැන් ටීවී එක ඕන් කළාට පස්සේ අපි කැමති ඒවා විතරක් බලන්න කියලා පුළුවන්. ඒකේ පෙන්වන ටික බලා ඉන්න වෙනවා. කැමති වුණත් අකමැති වුණත්.
හැබැයි ඉස්සර ඒක කර්ම හැදෙන්නේ. කර්ම පෙන්වන
ඔව් දැන් බලා හිටියට කර්ම හැදෙන්නේ නැහැ. දැන් මේවට කැමති වෙනවද නැද්ද කියන එක අපේ වැඩ. දැන් ඕකේ හැදෙන්නේ ටීවී එකේ රූප ගොඩක් හැදෙනවා කියලා විතරක් බලන් හිටියොත් අපේ කර්ම හැදෙන්නේ නැහැ. හැබැයි හැදෙන හැදෙන එකට තේරුම් දෙන්න ගියොත් අන්න මෙයා ඉන්නවා එයා මෙහෙම එක්කෙනෙක් කියලා නේද? නේද? එයා හොඳ එක්කෙනෙක් නම් කැමති නරක එක්කෙනෙක් නම් අර හොරෙක්ව පෙන්වුවොත් එහෙම ඔන්න බනිනවා. මේ තරහ ගන්න අර හොරකම් කරන දැන් පෙන්වනවානේ. ඔව්. අර අර හොරකම් කරපුවා දැන් පෙන්වනවානේ CCTV කැමරා එකේ වදිනකොට නේද? දැන් හොරා එක්ක සතුටක්ද ඉන්නේ? තරහ. තරහ. කවුද තරහ හැදුවේ TV එකද අපිද? බලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ප්‍රඥාව වැඩිපත් උපු. ඔබ තවත් රූපයක් විතරයි කියලා නුවණක් ලැබුණොත් අපි තරහ ගන්නවා.
නෑ.
මොහෙන් බලන්න පුළුවන්. අපි ඇලෙන්නෙත් නෑ, ගැටෙන්නෙත් නෑ. හැබැයි දැනගන්නවා ඔය එළියේ මෙහෙම දෙයක් වෙනවා කියලා. දැන් ඔක එළියද වෙන්නේ TV එකේ. TV එකේ මෙහෙම දෙයක් පෙන්වනවා කියලා නිමෙන්නේ දැනගන්න. එතන මුලාව වේදිලා. මුලාව තමයි ඕක එළිය වෙනවා කියලා හිතන්නේ. කොහොමද? දැන්
නිවුස් එකක්
නේද? ඒක තමයි නිවුස් හරිද වැරදිද කියලා කොහොමද දන්නේ? වැඩි හරියක් බොරු වෙයි කියන්නේ. අපි ඇත්ත කියලා හිතාගත්තා. ඒකත් දන්නවනේ. ඒත් තාපයි අහගෙන ඉන්නේ. දැන් රිපෝටට ඕන ටික තමයි එයා කියන්නේ. එයා ඒක එයාගේ පැත්තෙන් කතාව හදලා කියනවා. තව රිපෝට් තව channel එකක් බලුවොත් ඒකම කියන අනිත් පැත්ත.
පෙරල.
ඉතින් එයාට ඕනේ එකනේ අපි බලලා. සිද්ධිය නෙවෙයි. බණත් එහෙම තමයි. ඉතින් මොකක් මේ ආයතනෙන් ගත්තත් අපි අපට ඕන දේ ගන්නවා මිසක්. ඒ කියන්නේ කතාව හදන්නේ අපි. ඔතනයි තේරුම් ගන්න තියෙන්නේ. ඒ හිත හදන එක අපේ වැඩ. චේතනා හදන එක අපේ වැඩ. ඒ චේතනා වලට අනුව තමයි කර්ම සකස් වෙන්නේ. හරි. ඒ තමයි සංස්කාර වෙන්නේ. ඒකට ඒව තමයි කුසල කුසල වෙන්නේ.
ඇලීම ගැටීම.
ඇලීම ගැටීම. අපි ඇලුනොත් ලෝභ මූල සිත් හදනවා, ගැටුනොත් දෝෂ මූල හිත් හදනවා. ඇලුනෙත් නැත්නම් ගැටුනෙත් නැත්නම් මුලා වෙනවා. ඇලුනෙත් නැත්තම් ගැටුනෙත් නැත්තම් ඒත් ඉන්නේ මුලා වෙලායි ලෝකෙට අහු වෙලා. මේ දකින්නේ ලෝකෙට අයිති දෙයක් කියලා හිතාගෙන මුලා වෙනවා. මේ දකින්නේ හදලා දීපු චිත්‍රයක් නෙවෙයි එළියේ තියෙන දෙයක් කියලා මුලා වෙනවා මෝහය. ඒක මෝහය කියන්නේ අකුසල දෙයක්ට තමයි. ඒ කියන්නේ මෝහය නැති වෙ මෝහය තියනකන් ලෝකේ යනවා. මෝහය නැති වෙන්නේ විද්‍යාව. ඒ කියන්නේ අවිද්‍යාව තියෙනකම් මෝහයනේ. ඇත්ත ඇති හැටි දකින්නකම් මුලා වෙලානේ. නේද? ඒක අර සාපේක්ෂක අමෝහ තත්වයකට එන්න පුළුවන්. එනකොට ඇත්ත ඇති හැටි යථාභූත ඥානෙ ඇත්ත ඇති හැටි දකින්න මට්ටමට එන්නේ ආර්ය මාර්ගයේ. ලෝකෝත්තර මාර්ගයේ. ඊට කලින් කඩා ගන්න පුළුවන් පින්පව් කියලා දෙකකට. හොඳ දේවල් නරක දේවල් කියලා. ඒ කැඩීම සසරේ යනවා. සසරෙන් ගැලවෙන මාර්ගය නෙවෙයි. සසරෙන් ගැලවෙන්න නම් මේ ආයතනය කරන මුලාවම අල්ල ගන්න.
නෑ
අනාගාමි කෙනා දැන් මේකෙන් රූප දැක්කට ඇහෙන් රූප දැක්කට ඒ රූපවලට ඇලුම් කරන්නේ නෑ. රූප ලෝකෙන් එයා මිදිලා කණෙන් ශබ්ද ඇහුවට ඒවට අදාළ එළියේ තියෙන රූප වලට ඇලුම් කරන්නේ නැහැ. ඒවට අහුවෙන්නේ.
ඇත්තෙන්නේ මොකද? අවිද්‍යාව.
අවිද්‍යාව ගොඩක් කැඩිලා. ඒ කියන්නේ මේ මේ මේක හේතුඵල ක්‍රියාවක් කියලා දකිනවා. එළියේ තියෙන දෙයක් විදිහට දකින්නේ නැහැ. එළියේ තියෙන දෙයක් විදිහට දැකින් නැති වෙනකොට මේ කාම වස්තු වලින් මිදෙනවා. කාම වස්තු කියන්නේ ඇහැ පිනවන්න හිතෙන ඒවා, කන පිනවන්න හිතෙන ඒවා වනේ. ඒ වයින් මිදෙනවා අනාගාමී වෙනකොට. ඒ කියන්නේ මේ රූප ලෝක වලින් මිදෙනවා. අපි රූප කියලා හදනවනේ ලෝකෙට අයිති දේවල්. තමයි කාම ලෝකෙදි තියෙන්නේ ඒ වටේ. ඒතොර ඒ වට තමයි ඇලෙන්නේ ගැටෙන්නේ. ඒ ඇලීම ගැටීම නෑ අනාගාමී යන කෙනාට. ඒක ඇලීම ගැටීම අයින් වෙනවා. කියන්නේ කාම රාග පටිග දුරු වෙනවා. හරි. අනාගාමී වෙන්න කලින් ඉස්සෙල්ලා සෝවන්න වෙනවා නේ. සෝවන්න වෙන්න නම් මේ වෙන සිද්ධ වෙන ක්‍රියාව දකින්න. මේ ඇහෙන් පෙන්නනවා කියන්නේ මෙන්න මෙහෙම ක්‍රියාවක්. ඇහැ ප්‍රසාද රූපයක් හදලා දෙනවා. හිතට පුළුවන් ඔය ප්‍රසාද රූපේ දකින්න විතරයි. හිතට බෑ එළියේ තියෙන රූපේ දකින්න. එළියේ තියෙන රූපේ දකින්න පුළුවන් වුණා නම් හිතට ඇහැක් අවශ්‍ය නැහැ. නේද? හිතට ඇහැ සකස් කරලා දෙන ප්‍රසාද රූපෙමයි විඥාණයට අරමුණ. හිතට ඇහැ සකස් කරලා දෙන ප්‍රසාද රූපේ තියෙන්නේ එළියේද බාහිරේද ඇතුළේද? ඇහැ ඇතුළේ. හිතට ඇහැ ඇතුළේ සිද්ධ වෙන ක්‍රියාවලියක් තමයි දැන් හිත දැනගෙන තියෙන්නේ. නේද? ඇතුලේ හදිච්ච ප්‍රතිබිම්බයක් තමයි හිතට අරමුණු වෙන්නේ. ඕක ගැන තමයි ඉතින් චේතනා හදනව නම් අදහස් එන්නේ. මේ චේතනා ටික කියන්නේ හිතේ ඇති වෙන අදහස් ටිකක්. ඒවා තමයි සංස්කාර කියන්නේ. එතකොට මේ හිත කියන ටික තමයි ඊළඟට ඔන්න එළියේ තියෙනවා කියලා හිතන. මේ හිත කියපු අදහස තමයි අපි එළියේ තියෙනවා කියලා විශ්වාස කරන්නේ. දැන් අපි ගහක් දකිනකොට ඇහෙන් මොකද්ද කරලා දෙන්නේ? ගහේ පින්තූරයක් ඇහැ ඇතුලේ හදලා දෙන්නේ. නේද? ඒක තමයි ප්‍රසාද රූපේ. ඒක විඥාණය මොකද කරන්නේ? එළියේ තියෙන ගහද දකින්නේ ඇහැ හදලා දීපු මේ පින්තූරෙද? ඔව් ඇහැ හදලා දුන්න ඇහැ ඇතුලේ හැදුන ප්‍රතිබිම්බය තමයි විඥාණයට අරමුණ වෙන්නේ. නේද? ඒක විඥාණයට අරමුණු වුණු එක ගැන නේද ඊළඟට චේතනා එන්නේ? ඒ එළියේ තියෙන එක දිහා බලලා නිමෙයි දැන් චේතනායි. ඊළඟට චේතනා ටික එන්නේ කොහෙද? ඒවා තියෙන්නේ එළියේද හිත ඇතුලේද? චේතනායි. හිත ඇතුලේ. නේද? එතකොට මේ චේතනා වලින් තමයි කියන්නේ ඔය දකින්නේ ගහක්. දැන් ඕකත් හිත ඇතුලේමනේ උනේ. ඊළඟට අපේ දෘෂ්ටිය බලවත් ඔය දැනගත්තේ හිත ඇතුලේ දෙයක් නෙමෙයි එළියේ තියෙන දෙයක් කියන්නේ. අන්න ලෝකෙට අහු කරන්න දෘෂ්ටිය බලවත්. මොකද ඒ දෘෂ්ටිය තමයි අපි සංසාරේ ඇවිල්ලා තියෙන්නේ. අනන්ත කාලයක් අපි ඇහැ පාවිච්චි කරලා තියෙන්නේ ওই දකින්න දේ තියෙන්නේ එළිය කියලා හිතන. නේද? ලෝකෙට අයිති දැක්ම. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අන්නවගේ ඇත්ත தත්ත්වය දකින්න. ඒ රූපයක් එළිය තියනවා කියලා හිතුණාට රූපය කියන්නේ මොකක්ද? ওই රූපේ හටගත්තේ ඇයි? සමුදය. නඟ හොඳට දකි. සමුදය දැක්කොත් අපි මිදෙනවා එළිය තියනවායි කියලා හිතපු රූපෙන්. මේක හටගන්න හැටි දැක්කොත් මෙච්චර කල් එළිය තියනවා කියලා විශ්වාස කරපු එකෙන් මිදෙනවා. يعني බාහිර ලෝකෙන් මිදෙනවා. හරි? තව විදිහට කිව්වොත් කාම ලෝක වලින් මිදෙනවා.
ඒ
කියන්නේ උඩට ඇලෙන ගැටිමනේ හිතේ යනවා මොනවටද ඇලෙන්නේ ගැටෙන්? ඇහැ හදලා දෙන ප්‍රතිබිම්බෙට. එළියේ තියනවා කියලා පිළිගත්තොත් ඕකටනේ ඇලෙන්නේ ගැටෙන්නේ. මගේ කරගන්න. ඕක මේ අර කණ්ණාඩියේ හැදෙන ඡායාවක් විතරයි කියලා දැක්කොත් අපි ඒ ඡායාවට ඇලෙනවද ගැටෙනවද? ඡායාව කියලා නොදන්න කමමයි ඇලෙන්න ගැටෙන්න හේතුව. ඒක තමයි අවිද්‍යාවමයි. ලෝකයට අහු වෙන්න හේතු. වේදනාවත් එහෙමයි. වේදනාවත් දකින්න හිතේම තියෙන චෛතසිකයක්මයි වේදනාව කියන්නේ. වේදනා චෛතසිකය. හිතත් එක්ක ඇති වෙන සිතිවිල්ල. වේදනාගතිය කියන්නේ. අපි ඔය සැපයි දුකයි කියලා බෙදුවට අපි බෙදන්නේ ආ එළියේ තියෙන රූපේ සැපයි ඕක දුකයි කියලා. එළියේ තියෙන රූපේ නෙමෙයි. හිතේ ඇති වෙන වේදනා චෛතසිකය. ඒක
නිතරම
එහෙම වෙනවා. ඒ කියන්නේ ලෝකෙට අහු වෙන්නේ. බාහිර රූප හදන්න ගියොත් දිත්තේ දිත්තමත්タン වලට වඩා එහාට ගියා.
ඒක
දිත්තේ දිත්තමත්タン කියන්නේ මේ ඇහැ හදලා දීපු ඡායාව දැක්කා. ඒක ඡායාවක් විතරයි. අර වතුරේ තියෙන ඡායාවක් වගේ. හේවණල්ලක් වගේ. ওই ඡායාව දකින්න ඇරෙන්න වෙන මුකුත් අපට කරන්න බෑ. අල්ලලා බලන්න බෑ, ගඳ සුවඳ බලන්න බෑ, රස බලන්න බෑ. ඔන්න ওই මට්ටම එන්න ඕන මේ ලෝකේ ඉක්මවා යන්න නම්, ඒ කියන්නේ ලෝකෝත්තර දැක්මට එන්න. ඒක දකින්න මොන වේදනාවවත් හිතේ ඇති වෙන චෛතසික පස්ස පච්චය වේදනා පස්සේ කියන්නේ චෛතසිකයක් නේ පස්සේ කියන්නේ චෛතසිකයක් නම් හිතේ ඇති වෙන සිතිවිල්ලක් ඒ නිසා හටගන්න වේදනාව එළියේ තියෙන්න පුළුවන්ද ශරීරයට අයිති වෙන්න පුළුවන්ද ඒකත් හිතේම උපදින්නේ පස්ස පච්චය වේදනා මොනවායි ධර්මයේ දකින්න ස්පර්ශය නිසා හටගත්ත වේදන. ස්පර්ශය කියනකොට එළියට දාන්න යන්න එපා. ස්පර්ශය කියන්නේ පස්ස චෛතසිකය. හිතේම ඇති වුණ චෛතසිකය. සිතිවිල්ල. ඒකේ මුලා වුණ හින්දා තමයි වේදනාවට මුලා වෙන්නේ. ස්පර්ශ වුණ දේ එළියේ තියනා කියලා හිතපු ගමන් මුලා වුණා. එතකොට ඒ බාහිර දේ යල්ලලා තමයි අපි වේදනාව විඳින්නේ. ශරීරය ඇතුලේ කියවා ශරීරය කියන්නේ මේ රූපනේ රූපයට අයිති කරන්න හදනවා වේදනාව. මේ වේදනාව අතේ වේදනාව, කකුලේ වේදනාව රූපයට අයිති කරනවා. රූපයට අයිති නැහැ වේදනාව. වේදනාව හිතට අයිති දෙයක්. පස්ස පච්චය වේදනාව. පස්ස කියන්නේ හිතේ තියෙන චෛතසිකයක්. ඒ චෛතසිකය නිසා හටගන්න තව චෛතසිකයක් තමයි වේදනා චෛතසිකය. ඒක තමයි අපිට සැපයි දුකයි අදුක්කමස්කයි කියන හැඟීම දෙන්නේ. ඒතර ඒක ශරීරයට අයිති දෙයක් නෙවෙයි. අපේ මුලාව හින්දා තමයි ශරීරයට අයිති කරන්නේ. හරි වෙනවා. මුකුත් නැහැ කියන නෙමෙයි ඒ වෙන්නේ හේතුඵල ක්‍රියාවලිය. ඒක මගේ කරගන්න ගිහිල්ලා තමයි අපි දුක් විඳින්නේ. අර මං කිව්වේ එළියේ වුණ ඇක්සිඩන්ට් එක මගේ කරගත්තහම අපි දුක් විඳිනවා. ඒක හේතුඵල ක්‍රියාවලියක්. ඒක එතන නිරුද්ධ වෙනවා කියලා දැක්කහම අපිට දුක් විඳින්න දෙයක් නැහැ. හේතුඵල හේතුප්‍රත්‍ය යෙදුනා හින්දා එහෙම වෙනවා. ඒක අපි ඒක දිහා බලලා ඕනනම් දුක් වෙන්නත් පුළුවන්, සතුට වෙන්නත් පුළුවන්. ඒක අපේ හිතේ කරන වැඩක්. දුක් වෙනවද සතුට වෙනවද කියන එක. අපි ඇත්ත ඇති හැටි දැක්කොත් අර මුලාවෙන් මිදින දුක් ටිකෙන් මිදෙයි. මේ දුක් ටිකට අහු වෙන්නෙම මුලාවෙන්. හරි. ඒ කියන්නේ මේ ආයතනයේ මුලාව හින්දම තමයි ආයතනෙන් අත්දකින දේ එළියේ ලෝකෙට අයිති කියලා හිතන්නේ. අපිට ඉස්සෙල්ලා තේරුම් ගන්න. ආයතනෙන් දැනගන්න ස්වභාවය එළියේ තියනවා කියන එක චේතනා ගොඩක් විතරයි. ඒක ඇත්ත ඇති හිත නොදන්න කම හින්දමයි අපි එළියේ තියෙන දේ දැනගත්තා කියලා. එළියේ ලෝකෙට ඇවිත් මොන දේ දැනගත්තා? ඒ හින්දා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ලෝකයේ තියෙන එළිය නෙමෙයි බඹයක් පමණ වූ ශරීරය. මොකද ඇහැ හදලා දෙන ප්‍රතිබිම්බය ශරීරය තුල. කන හදලා දෙන ප්‍රතිබිම්බය ශරීරය තුල. ප්‍රසාද රූප ටික ඔක්කොම ශරීරය තුල. මොකද ආයතන ටික තියෙන්නේ ශරීරේ. ඇහැ කන නාසය දිව ශරීරය කියනකොට ඒව හදන ප්‍රසාද රූප තියෙන්නේ ශරීරය තුල. ඒතර විඥානය දකින්නේ මේ ශරීරය තුල හැදෙන දේ. ඒතර ඒකෙන් තමයි ලෝකෙ ගැන දැනගන්නේ. ඒතර ඒ දැනගන්න ලෝකෙ එළියද ශරීරය තුල? ශරීරය තුල. මේ බඹයක් පමණ මේ ශරීරය තුලයි ලෝකෙ තියෙන්නේ. අපේ මුලාව හින්දා තමයි නෑ ඔය දැනගන්න ඒ ඔක්කොම තියෙන්නේ එළියේදී. ඒකට තමයි අර බුදුරජාණන් වහන්සේ දෙන්නේ මේ සත්වයා බිත්තර කටුවක් ඇතුලේ ඉන්නේ. බිත්තර කටුවෙන් එළියට ගෙහින් නැහැ. බිත්තර කටුව තමයි මොනවාද? ශරීරෙ නෙමෙයි ආයතන. ශරීරෙත් එකක්. ආයතන. සලායතන. සලායතන බිත්තර කටුව ඇතුලේ ඉඳන් තමයි ලෝකය ගැන කතා කරන්නේ. මම දන්නවා එළිය වෙන දේවල් කී කියා කියන්නේ. විතර ගැටුවේ ඒතුළේ ඉඳන් අර ආයතන ටිකෙන් අරන් දෙන අර ප්‍රොජෙක්ට් කරන දේවල් ටික බලනවා. හදලා දෙන ප්‍රතිබිම්බ ටික බලනවා. අර ටීවී ස්ක්‍රීන් දිහා බලනවා වගේ අර කටුවේට පෙන්නුම් කරන ටික බලනවා. අර කටුවට පෙන්නුම් කරන ටික ආයතන වල හැකියාව අනුව පෙන්නුම් කරන ටික විතරයි. ඒක එළියේ තියෙන ඇත්ත ඇති හැටි නෙවෙයි. අපට වෙලා තියෙන්නේ ඕක දිශා බලලා නෑ නේ මං ඇත්ත ඇති හැටිම දැනගත්තා කියලා විශ්වාස කරනවා. අවිද්‍යාවෙන් ඇති හැටි නොදන්න මිනිසයා ලෝකෙට අහුවීම. පැහැදිලිද ඒක? ඒක
නිසා තමයි චිත්‍රයක් නැක්කම ධනවිලි චිත්‍රේ දැක්කම ධනවිලියට තියෙනවා.
බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ලෝකේ කියන්නේ චිත්‍ර ගොඩක් විතරයි. යානි චිත්‍රාණි ලෝකේ. චිත්‍ර ටික කවුද ඇඳලා දෙන්නේ? ආයතන. එහෙන් ඇඳලා දෙනවා චිත්‍රය. කොයි චිත්‍රේ? අර ෆොටෝ එකක් ගත්තා වගේ. ඒ ෆොටෝ එක දිහා තමයි අපි බලන්නේ. එළියේ තියෙන ඒවා නෙවෙයි. මේක ඇතුළට ගත්තට පස්සේ චිත්‍රයක් විතරයි. කණෙන් අරන් දෙන්නේ සද්දවලට අදාළ චිත්‍රයක්. ඕක දිහා තමයි අපි බලන්නේ. අපේ මුලාව හින්දා, අපි ඇත්ත ඇති හැටි දන්නේ නැති හින්දා අපි හිතන්නේ නෑ නෑ එළියේ තියෙන දේවල් තමයි මේ අත්දකින්නේ කියලා. ඒ ලෝකෙට අහු වෙනවා කියන්නේ මායයට අහු වෙනවා කියන එක. ඒක ලෝකෙට අහු වෙනකොට තියෙනවා ජාති, ජරා, ව්‍යාධි, මරණ සීරම ටික තියෙනවා. ලෝකෙන් එතෙර වුණ කෙනාට ඒව නැහැ. ඒතර ලෝකෝත්තර தත්ත්වය ගැන කතා කරන්න කලින් ලෝකෝත්තර தත්ත්වය මොකක්ද කියලා අදහස් කරගන්න. එතකන් ওই රහතන් වහන්සේ වී බුදුරහමතුරා ගැන කතා කළාට ඒව තේරෙන්නේ නැහැ. හරි, අපි විතර කටුවේ තුල ඉඳන් එළිය ගැන කතා කරමු. සූත්‍ර ඉතින් පටන් ගන්නෙ දැන් කාට හරිනේ මේක කියා දීපු එකක් නේ සූත්‍රයක් කියන්නේ. කියා දෙන්නේ ලෝකෙට අයිති දෘෂ්ටියේ ඉන්න කෙනාටනේ. ඉතින් එයා ඉන්න මට්ටමේ ඉඳන් තමයි ඔන්න අර එළිය ලස්සන ගහක් තියෙන අර පුද්ගලෙක් ඉන්නවා. එයාට තමයි ඔය ඇලෙන්නේ ගැටෙන්නේ. ඔතනින් ඉඳන් පටන් ගන්නවා. ඕක නොකිය මේ අර ගැඹුර කිව්වට ඕක ලෝකයට තේරෙන්නේ නැහැ. හරි, ඒ මානසිකට තේරෙන්නේ නැහැ මේ කියන දේ. එහෙනම් තමයි බුදුහාමුදුරුවෝ අර අදෛරේ මේ මේක කිව්වට මේක තේරුම් ගන්න පුළුවන් වෙයිද මේ ආයතන වලට මුලා වෙලා ලෝකෙම ඇලිලා ගැටිලා ඉන්න අයට මේ මතයත් තේරුම් ගන්න පුළුවන් වෙයිද? මම මහන්සි වෙනවා විතරයි යෝග කියන්නේ ගිහින්. ඒ තේරුම් ගන්න නැත්තම් කියලා වැඩක් නැහැ. එහෙම කියලා අදෛරේ වෙනවා. මේ වෙහෙසටපත් වීමක් විතරයි කවුරුත් ඔක තේරුම් ගන්න. ඒ තරම් දෘෂ්ටිගත වෙලා. ඒ අපි තේරුම් ගන්න ඕන
කඩන්න
අමාරු. ඒක ප්‍රඥාවෙන් දකින්නම ඕන. ඒකට බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් එන්නම ඕන. අපිට කොච්චර මෙහෙම හිතුණත් බුදුහාමුදුරුවෝ මෙහෙම කියලා ඇත්තේ මේක ඇත්තක් ඇති කියන තැනට. ඒකට බුදුහාමුදුරුවෝ පෙන්නවා මේ ආයතන ගැන පිරිසිඳ දකින්න ඕන. ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ. පිරිසිඳ දකින්නවා කියන්නේ ඇත්ත ඇති හැටි දකින්න. ඉතින් අපි ආයතනවල මුලා වෙලා ඉන්නේ. ඒකට නිවන් මාර්ගයට වැටෙන්න නම් මේ ආයතන ටික නුවණින් දකින්න ඕන, විමසන්න. දහමට අනුව ගලප ගලප බලන්නම වෙනවා. මොකද ඒ තරම් අමාරුයි මේ. මොකද අපි ලෝකෙට අහු වෙලාමයි ඉන්නේ. ඇහෙන් දැක්ක ගමන් මොකද හිතෙන්නේ? අර එළියේ මොකද්ද තියෙනවා කියලානේ හිතෙන්නේ. එතකොට එළියේ මොකක්ද තියෙනවා කියලා හිතුණාට ඇහි ක්‍රියාකාරීත්වයට නුවණ යොදනවා. ඇහෙන් දැක්ක කියන්නේ මෙන්න මේකේ සටහනක් මෙතන හදලා දුන්නා. ඔය සටහන දිහා තමයි අපි බැලුවේ. එළියේ තියෙන එක දිහා නෙවෙයි කියන එක හිතට පෙන්වන්න. එතකොට මේ ඇඳලා දීපු චිත්‍රයක් දිහායි මේ බැලුවේ. එතකොට චිත්‍රයක් දිහා බලලා අපිට කියන්න පුළුවන් ওই චිත්‍රය තියෙන්නේ අර මේවා. අරව මේවා. ඔන්න ওই වැඩේ තමයි මේ කරලා තියෙන්නේ. එතකොට එළියේ තියෙන ස්වභාවය දැනගත්තා නෙමෙයි, ඇහැ සකස් කරලා දීපු ස්වභාවය හිත දැනගත්තා. ඔන්න ඕක මතක් කරදි මතක් කරන් එළියේ තියෙනවා කියලා හිතන ගමන් මතක් කරගන්න ඔය මුලාවක් උනේ. එතන උනේ ඇහෙන් හදලා දීපු ප්‍රතිබිම්බය දිහා හිත බැලුවා. චිත්‍රයක් දිහා බැලුවා කියන කතාව මතක් කරලා දෙන්න. එතකොට අර බුදුහාමුදුරුවෝ මේ ලෝකේ කියන්නේ චිත්‍ර ගොඩක් කිව්වේ ඇයි කියලාවත් ටික ටික වැටහෙන්න පටන් ගන්න. නේද? ඒ වගේ තැනකින් පුළුවන් නේද පටන් ගන්න? පරණ පුරුද්දට රැවටුණාට මේ දැක්කේ චිත්‍රය. ඇයි චිත්‍රය කියන්නේ ඇහැ හදලා දීපු ප්‍රතිබිම්බයක් දිහා බැලුවා. ඔක බලබල ඉන්නා කිව්වට හැමතිස්සෙම බලන්න බෑ, වැඩි හරියක් ඉන්නේ ලෝකේ. සිහියයි නුවණයි යෙදෙන මොහොතක විතරයි ඔබ පෙන්වන්නේ. එහෙනම් ඔහොම දැක්කොත් මොකද්ද වෙන්නේ කියලා හිතන්නේ නැතුව කරන්න බලන්න. එතකොට අවබෝධ වෙයි මොකද්ද වෙන්නේ කියලා. හන්ද? ඉතින් අපි ලෝකෙට ආйти දේවල් ඔක්කොම කරනවා ලෝකෙනේ ජීවත් වෙන්නේ. ඒක නවත්තනවා නෙවෙයි මේ. මේ කරන්න හදන්නේ අපි මොකකට හරි මුලා වෙලා තියෙනවා නම් ඒ මුලාවෙන් මිදෙන එක. බලන්න. හරි? මුලා නොවුනොත් මොකද වෙන්නේ කියන එක දැන්ම හිතන්න එපා. ඒක හිතාගන්න බෑ. දැන් පෙන්වන්න ඕන මෙතන මුලාවක් තියෙනවා එච්චර. ඒක පෙන්වෙන්න ඉන්නේ. මේ ලෝකෙට ආйти කියලා හිතුවේ මුලා වුණා හින්දා. ලෝකෙට ආйти කියලා හිතුවේ මුලා වුණා. මොනවක පෙන්වෙන්නේ? ඔක තමයි කරන්න වැඩේ. හරි? බලන්න ඔක ටිකක් කරලා මේ සතිය ප්‍රැක්ටිස් කරන්නකෝ. හරි? ඇහැටයි කනටයි පුළුවන් නම් ওই දෙකට විතරක් කරන්න, අනිත් ඒවා ඕනේ නැහැ. සද්දය ඇහෙනකොට සද්දයක් විතරයි. ඔකට තේරුම් දෙන්න යන්න එපා. අර වෙන භාෂාවකින් කතා කළා කියලා හිතන්න. කුරුල්ලෝ දැන් වෙන භාෂාවකින්නේ කතා කරන්නේ, අපට තේරෙන්නේ නැහැ. සද්දයක් ඇහෙනවා විතරයි අපට වෙන්නේ. එතකොට සද්ද චිත්‍රය බලනවා තේරුම් දෙන්න යන්නේ. තේරුම් දෙන්න යන්නේ අපි යෝග කලින් ඉගෙනගෙන තිබුණා. ওই භාෂාව කලින් ඉගෙනගෙන තිබුණා නම් දැන් ලොකු කතාවක් අර කුරුල්ල මෙහෙම කියනවා කියලා ඔන්න යනවා. නේද? මේ
ආවල් කුරුල්ල තමයි මේ කෑ ගහන්නේ කියලා අපි
හිතනවා. ඒකත් යම් කිසි මුලාවක්. ඉතින් ඒ මුලාවට හිතන එක මුලාවයි. එයා කියන කතාව හදන්න ගියා නම් ඊට වඩා ගොඩක් දුර යනවනේ නේද? කේලමක් අහගෙන ඉඳලා ඉතින් අපි දුක් විඳිනවා. මේ මට්ටමට යන්න නැතුව ඉන්න ඕන සද්දවල. සද්දේ සද්දය. නොයා ඉන්න බෑ අපේ පරණ පුරුද්දට යනවා. මොකක් හරි කියපු ගමන් තේරුමනේ එන්නේ. ඒ වුණාට අනිත් පැත්තට සමන් දක්ෂ වුණොත් පෙන්වන්න නෑ. උතන සද්දයක් ඇහෙනවා විතරයි. සද්ද චිත්‍රේ දැක්කා. චිත්‍රයක් දැක්කා. චිත්‍රයක් දැක්කා. ශබ්ද වලින් ඇඳලා දීපු චිත්‍රය දැක්කා. වර්ණ වලින් ඇඳලා දීපු චිත්‍රය දැක්කා. හැ. කන දිහා බලනකොට ශබ්ද වලින් ඇඳලා දීපු චිත්‍රය දැක්කා.
සර් දැන් කවුරු හරි වේදනාවෙන්
කෑ ගහනවා නේද? එතකොට දැන් සද්දයක් කියලා. ඉතින් මං දැන් මේ කියන දේ තේරුම් ගන්නකොට අනිත් කරන වැඩ නවත්තන්න යන්න එපා. ඒක කරන්න. පුළුවන් වෙලාවට මේක නුවණින් බලන්න. හැමතිස්සෙම බලන්න බෑ. බොහොම කලාතුරකින් තමයි ඔයගොල්ලෝ නුවණින් බලන්නේ. හරි මේ බැලීම සිහිය නුවණ පිහිටන්නේ ඉඳලා හිටලා.
ඒ
කියන්නේ නිකන් මුන්න වෙලාවට ඕන වෙලාවක කරන්න පුළුවන්. අපිට සිහියයි නුවණයි නැති හින්දායි කරන්න බැරි. ඉතින් ඒක ඔව්. නිදහසේ ඉන්නකොට කරන්න ලේසි. ඉතින් මේ වෙලාවට පටන් ගන්න. මම පටන් ගන්නකොට නිකන් වෙලාවෙත් සැරින් සැරේ බලන්න පුළුවන් වෙයි. ඒ පුරුද්ද ඇති කරගන්න ඕන. ඒක තමයි කරන්න ඕන දෙය. හරි?
මම වැඩක් කරනකොට මේ වැඩේ ගැන
පිහිටන්න පුළුවන්. ඉතින් අපිට සිහිය නුවණ සාමාන්‍යයෙන් නැහැ. ඒක පිහිටවන්න පුරුදු කරන්න. හරි? එතකොට අපි මේ වැඩේ කරනවා කියන එක විතරක් නෙමෙයි. දැන් මෙතන ඊට වඩා අනුගණක් කියදේ. ආයතනේ අඳුරගෙන මොන ආයතනෙන් ඇඳලා දීපු චිත්‍රයක්ද මේ? ආයතන හයිම කරන්නේ චිත්‍ර අඳිනවනේ, ප්‍රසාද රූප හදනවනේ, ඔන්නෝක මතක් කරගන්නවා. ඒකට ටිකක් අර වගේ සිහිය පිටනවා නෙමෙයි, එතනින් එහාට නුවණ කුත්තෝ. ওই දෙකම එකතු කරන්න බලන්න. හරි. හොඳයි. දැන් මේ කාලය තුල යම්කිසි නුවණක් වැඩෙන්නේ නැති මොනවා හරි ටිකක් තේරුම් යන්නේ නැති කියලා හිතනවා. ප්‍රඥාව ටිකක් හරි වැඩෙන්නේ නැති එක තමයි ওই ධර්මයේ නැවත නැවත අහන්න ඔබ මෙනෙහි කරන්න කියන්නේ. එකපාර වැටෙන්න තරම් අපේ මනස දියුණු නැහැ. ප්‍රඥාව දියුණු නැහැ. ඒ හින්දා තමයි බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙන්නේ මේකේ නැවත නැවත යෙදෙන්න භාවිතා බහුලී කතා. එතකොට තමයි මේකේ අවබෝධය එන්නේ. ඉතින් මේ කාලය තුල ඔයගලන්ට සතුටු වෙන්න පුළුවන්. මේ කාලය තුල අපේ හොඳ සීලයක් රැකුණා. නේද? මේ ගත කරපු කාලය තුල. මේ කාලය තුල අකුසල සිද්ධ වුණේ නැහැ. කුසල්මයි සිද්ධ වුණේ. ඉතින් කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. පින් ගොඩාක් රැස් කරගත්තා. පින් රැස් කරගත්තු වෙලාවක අපිට පුළුවන් මේ පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවිදේවතාවන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්වා. සතුටටපත් වෙලා දිවයිසුරු වැඩි දියුණු කරගෙන උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම මේ පින් හේතු වාසනා වේවා. එහෙම සතුටටපත් වෙන මේ දෙවිදේවතාවන් වහන්සේලා අපවත් අපේ පවුල් වලසම ආරක්ෂා කරනසේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්‍රවයක් වෙන්න තියෙනවා නම් ඒ සියල්ලෙන්ම අප සැවම ආරක්ෂා කරනසේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති. යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා ඉන්නා නම් මේ පිං අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම මේ පිං හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. ඒ වගේම නිරස් කරගත්තු පින්වල බලෙන් අපිට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න. පින් කරපු වෙලාවක කරන ප්‍රාර්ථනා හරියනවා. හොඳම ප්‍රාර්ථනාව වෙන්න ඕන අපට යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම් යාව නිබ්බානපත් තියා මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. මාමේ බාල සමාගම. ඒ වගේම ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. සතන් සමාගම වූ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. මේ අපේ ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දා අවිද්‍යාව හින්දා කරන්නේ සංඛාර. ඒ තමයි මේ ලෝකේ කියලා කියන්නේ සංස්කාර ලෝකය. ඒ සංස්කාරවල ලක්ෂණේ තමයි අනිත්‍යයි අපෝදුකටපත් කරන. ඒ වගේ මේ හිතට අරමුණ වෙන ධම්ම, සබ්බේ ධම්මා, ඒවයි කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා අනාත්මයි. ඔය බව ඇත්ත ඇති හැටි තේරුම් යන්නේ යදා පඤ්ඤායෙන් පස්සෙදී. එතකොට මේ මුලාව හින්දා ඇති කරගත්තු දුකක් තියෙනවා නම් ඵල කිරලා අතාරිනවා. අතනින් නිද්දති දුක්ඛේ. ඔක තමයි නිවනට මාර්ගය. ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ හේසමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ හේසමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ හේසමග්ගෝ විසුද්ධිය. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු සාදු. තමන්ව සංකරම්.